හොඳයි. 2016 වසරේ 10 වෙනි මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. සංකල්ප සියල්ලම බොරු. දෘෂ්ටි සියල්ලම බොරු. වචන සියල්ලම බොරු. නමුත් මේ ගනුදෙනුව ක්‍රියාත්මක වෙන්නේ දෘෂ්ටි හරහා. උදාහරණයක් වශයෙන් අපේ දුරගතන ඇමතුමක් මෙතන ඉඳලා එහාට හඬ ගෙනියන්නේ වෛරකේ. නමුත් අපි සංනිවේදනය කරන වචන අතරේ වෛර කියන වචනයක් කියවෙන්නේ නැහැ. ඒ වගේ මේ වචන කියන වෛරක හරහා මේ ධර්මයේ ගමන් කළා කිසි වෙලාවක වචන කියන තැනට මේ ධර්මයපත් වෙන්නේ නැහැ. ඒ වචනවලින් නිර්මාණය වෙන දෘෂ්ටි කියන වෛරක හරහා මේක ගෙනෙච්චට මේක දෘෂ්ටි බවට පරිවර්තනය වෙන්නේ නැහැ. මේක සංකල්ප කියන වෛරක හරහා ගෙනෙච්චට මේක කිසි වෙලාවක සංකල්ප කියන තත්ත්වයට පත් කරගන්නේ නැහැ. දැන් පුරුදු වෙලා ඉන්නවා මේ වචන ටික ඉන්ටර්නෙට් එකෙන් හරි අහනවා. අහලා මේකට දැන් මේ කර ට්‍රෙන්ඩ් එකක් වෙච්ච නිසා මේ සද්ධර්මයට අවබෝධයට ඉල්ලීමක් තියෙන නිසා අපි සුමානේ මාර්ගඵල දෙන්නම් මාස දෙකෙන් පහත් කරලා දෙන්නම් කියලා මේ වචන ටිකම කියන අංකටුස්සු ටිකක් හැදිලා ඉන්නවා. සිවුරු දාගත්ත නව දාගත්ත පිරිස. ඒ නිසා ඒ තැන්වලට ගිහිල්ලා ඔළුව අවුල් කරගෙන මෙහෙ එන්න එපා. ඒ තැන්වලින් ඒ මිනිස්සුන් මහා කට්ට කෛරාටික වෙට්ට පිත්තල කමට කියන දේවල් ඒවා. නායකට සියල්ල අතහැරලා එන්න කියනෝ. නායකට කරාබු දෙකේ ඉඳලා ඔක්කොම පන්නන්න කියනෝ. බැංකු පොත් හිස් කරන්න කියනෝ. හිස් කළා මගේ කුටි ටික හදන්න කියනෝ. ඒකනේ කරන්නේ නේද? එහෙම කියන. එහෙම පුජ්‍යලයෝ ඉන්නවා. ඒවට අහුවෙලා ඔළුව නරක් කරගෙන ඉන්න එපා. මොකද ඒව පැහැදිලිවම පොඩ්ඩක් බැලුවාම බැලුව බැලමට පේන්න ඕන මේ අහා මේ අංකටුස්සෙක් කියලා. ඒකට වචනේ හේතුව අංකටුස්සා කියන පුජ්‍යලයාට මේ අර අවබෝධයක් නැතුව වේගයෙන් යම් අදහස් ප්‍රකාශ කරන අයට එහෙම ඒ වචනේ කියන්න හේතුව අංකටුස්සා කියන සතා මේ ලංකාවේ ඉන්න අනෙක් කටුස්සෝ වගේ නෙමෙයි. ඒ කටුස්සට බොහොම වේගෙන් වර්ණ වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. කොළ පාට දැන් ටක් ගාලා කොළ පාට වෙනවා. නිල් පාට දැන් ටක් ගාලා නිල් පාට වෙනවා. එක එක හැම වර්ණයක්ම යා බොහොම ඉක්මනින් පරිවර්තනය කරගන්න දක්ෂයි. පොඩි කැස්සකුත් එක්කම ඒක දැర్శනේ වෙනස් කරගෙන බොහොම ලස්සනට මුකරිකමක් තියෙන කෙනෙකුට ඔක කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තැන් වලට ගිහිලා ඔළුව අච්චාරු කරගත්ත අයට කියන්න වෙන්නේ ටිකක් තෙල් බෙහෙත් ටිකක් දාලා ඉස පොඩිච්චියක් දාලා මාසයක් විතර ඉඳලා මෙහෙ එනවා නම් එන්න. නැතු ඒ මෙහෙ එන්න බා. මොකද ඒව හදන්න බෑ අපිට. සරල බුද්ධියකින් බැලුවත් හරයක් නැහැ කියලා පේන තරමේ පුජ්‍යල දේශනාවල් ඒ පරමාර්ථ ධර්මයක් ප්‍රකට කරගත්ත කෙනෙක් ඒව කොහොමද මේ ගිහිල්ලා අහගෙන හරි ඉන්නේ කියලා මට අදහ ගන්න බෑ. දැන් පිරිහෙන රහතන් වහන්සේලා ඉන්නවා. ඒ කියන්නේ ඊයේ රාත්‍රී මං එළි වෙනකන් අරිහත් ඵල සමාපත්තියේ හිටියේ. දැන් මේ උදේ තමයි ආයේ මේ සෝවාන් ඵලයට ඇවිල්ලා බණ කියන්නේ. එහෙම කියන්න බැරිද කාට හරි? කිව්වහම අපේ උපාසකම්මල සාදු කියන්නේ නැද්ද? සාදු කියනවා. මං ඊයේ රාත්‍රියේ 10 ඉඳලා උදේ 5 මාර වෙනකන් නිරෝධ සමාපත්තිය හිටියේ කියලා. කියන්නේ හොඳට නිදාගත්තාම නිරෝධ සමාපත්තිය දන්නේ නැහනේ. ඉතින් ඒ වගේ පුජ්‍යලෝ ඉන්නෝ. ඒගොල්ලන්ට කියන්නේ ඒක මහා පුදුම ඔළුවක් තියෙන අයට කියන්නේ අංකටුස්සු කියලා. ඒක වචනේ කියන්න මේ අපි බය නැත්තේ හේතුව ඒ කර්තව්‍යයන් කරන පුජ්‍යලෝ ගැන අපි හොඳටම දන්න නිසා. පෞසිද්ධ වෙන්නේ වචනේ පුජ්‍යලයට කිව්වට. දැන් බුදුහාමුදුරුවෝ උනත් එහෙම කියනවා. චේතනාව නරකින් නෙමෙයිනේ කියන්නේ නේද? පුජ්‍යල ක්‍රියාකාරකමට අදාළ ස්වභාවයක් ඇත්නම් ඒකට හේතේ කීම වරදක් නෙමේ. ඒ නිසා ධම්මක ගමන් කරනවා නම් අවබෝධයෙන් ප්‍රඥාවෙන් කටයුතු කරනවා නම් එයාට ගැටලුවක් නැහැ. ශ්‍රද්ධාවෙන් බණහන උපාසක අම්මලනික හැමදාම මීහරක් වගේ එහාට වැඩෙනවා මෙහාට වැඩෙනවා අතෙන්ට යනවා මෙතෙන්ට යනවා. ශ්‍රද්ධාව ප්‍රඥාව ප්‍රමුඛ කොටගෙන ඇති කරගන්න ශ්‍රද්ධාව වැදගත්. ප්‍රඥාව මුල් කරගෙන ඇති කරගන්න සීලය වැදගත්. ප්‍රඥාව මුල් කරගෙන ඇති කරගන්න සමාධිය වැදගත්. මේ ප්‍රඥාවකින් තොරව සීලය, ප්‍රඥාවකින් තොරව සමාධිය, ප්‍රඥාවකින් තොරව ශ්‍රද්ධාවක් ඇති කරගන්න එක කිසිසේත්ම ප්‍රයෝජනවත් නැහැ. සිතිවිලි නැති ලෝකයක් හරි, රූප නැති ලෝකයක් හරි, ශබ්ද නැති ලෝකයක් හරි, මනසේ මොකක්වත් නැති හිස් ගතියක් හරි නිර්මාණය කරන්න අපි උගන්වන්නේ නැහැ. ඒ වගේ ශූන්‍ය භාවනාවල් කරවන්න දෙන්නේ නැහැ. එහෙම කරන්න ගියාම ඒ මිනිස්සයා පැහැදිලිවම සමාජ තලයේ ජීවත් වෙන්න බැරි, ඒ වගේම අසමතුලිත සමබර පුජ්‍යලයේ බවට පරිවර්තනය වෙලා පස්සේ ක්‍රියාත්මක විය යුතු ස්නායු පද්ධතියන් පවා ක්‍රියාත්මක වෙන්නේ නැතුව ගිහිල්ලා ඒගොල්ලෝ පීඩාවට පත් වෙනවා. දැන් රූප බලන්න තියෙන හැෙන් මම කියන්නේ සාමාන්‍ය පිට හැෙන් වුණත් රූප නොබල හිටියොත් එහෙම එයා අන්ධ භාවයට පත් වෙනවා. ඒක තියෙන ස්වභාවය. ඇයි අන්ධකාරයක සිටියොත් එහෙම කාලයක්ම මොකද වෙන්නේ? එයාට රූප බලන්න බැරි ස්වභාවයක් පවා ඇති වෙනවා. ඒ වගේම යම් යම් රස වින්දනයන් සහ රසඥතාවයන් ඔස්සේ ක්‍රියාත්මක වෙන අපගේ ස්නායු ක්‍රියාකාරීත්වයන් කිසිදු රසඥතාවයකින් තොරව යම්කිසි කෙනෙක් වාසය කරත ස්නායු තත්ත්වයන් මිය යනවා. යමක් කල්පනා කරන්න මෙනෙහි කරන්න ඒ අවශ්‍ය කරන කල්පනා කරන්න උමනා කරන ඒ ගුණාංග සම්පූර්ණයෙන් අතර කළ තිබොත් එයාට ඇත්ත වශයෙන්ම රෙන්න බර හැදිච්ච වෙලාවට ටොයිලට් එකේ තෝ වේද තියෙන්නේ කියලාත් කල්පනා කරන්න පුළුවන්. එහෙම தත්වයකට එන්න පුළුවන්. එහෙම தත්වයකට වුණාම අනේ ආ කාමරේම වැඩේ කරගන්න தත්වයක් ඇති වෙනවා. එවැනි භාවනාවල් කරන්න බෑ. මොකද හේතුව මම ඔබ දැඩිසී ওই භාවනාවට ඔහොම ගහන්නේ ඇයි කියලා දන්නවද? මම ওই භාවනාව කරපු කෙනෙක්. ඔක කරලා ඕක මාත් අනාගත්ත කෙනෙක්. ඕක වැටලිච්ච කෙනෙක්. ඒක නිසා මම හොඳටම දන්නවා ඕකේ දීගපල. දන්න නිසා බොහොම කරුණාවෙන් කියනවා කරන්නම එපා කියලා. මම නොදන්න එකක් ගැන නම් ඔච්චර විවේචනයක් කරන්නේ නැහැ. තේරුණා නේද? ඒක මම වැඩි දන්නේ නැහැ නේද දිගපල. දන්න දිගපලද දෙනකොට අපි හරියටම කියනවා අපි ඒ දෙක කළා, ඒකේ අවබෝධය මේක, තව බොහෝ දෙනෙකුත් කළා, ඒ අයගේ ප්‍රතිඵලයක් මේක, ඔක කරපු අයගේ ප්‍රතිඵලය මේක, ඔක ගුරුවරුන්ගේ ප්‍රතිඵලයක් මේක, ඔක ආවේ මෙන්න මෙතනින්, ඔක ගෙනාවේ මෙයා කියලා මට කියන්න පුළුවන් ඔක දිගපල ඔක්කොම. එනිසා හරි ආතතියක් තියෙනවා මාර්ගඵල. හරියට අර දේශපාලන පොරොන්දු වගේ බොහෝ මිත්මන්ට අපි දෙන්නම් ඔය ඔය මොකද ආනන්ද හැමදුර යන්තම් සෝවාන් කරනවා විතරයි මං කොල්ලා දෙන්න රහත් කරලා දෙන්න යනවද නැද්ද? ඒ වගේ ප්‍රකාශ කරනවා අර අංකටුසු. ඇයි මිනිහට රහත් නැහැ? මම අවුරුදු 60 දී රහත් වෙන්නේ. දැනට ඕගොල්ලෝ කරලා දෙන්නා මෙහි ලේබල් දීලා නැහැ, කාටවත් ඵල දීලා නැහැ, කවුළුත් තත්වයකට පත් කළා නැහැ. මේ කියන පරමාර්ථ කරුණ තේරුම් ගත්තගෙන තේරුම් ගන්නවා තමන් ඉන්නේ කොතනද, ආනන්ද හැඳුරු ඉන්නේ කොතනද, තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධය තුලින්. එහෙම නැතුව නිකන් සන්තෝෂමට ඔයා දැන් අනාගාමි, ඔයා දැන් සකුදාගාමි ඵලයට ඇවිල්ලා ඉන්නේ, වා දැන් හරියක් ඵලයට එන්නේ, ඒ වගේ දේවල් මම කියලා මේ ගම කා ගන්න වැඩ කරන්නේ නැහැ. ඔබල කියන්නේ ඒකයි. ගම කා ගන්න වැඩ කරන්නේ. ඒගොල්ලෝ ටික කාලයක් කොහොම ගම කාගෙන ගිහිල්ලා පස්සේ ගත්තයම අනිත් පැත්තට කියනවා මට ලැබිච්ච එකක් නැහැ කියලා. ඔය සමහර අය ලැබුණායි වගේ දේශනා කරපු අයත් ඒ වගේ තැන් වලට ගිහිල්ලා අනා ගන්නවා කියලා මට ආරංචියක් තියෙනවා. ඒගොල්ලෝ මම දීලා නැහැ. ඒගොල්ලොම යම් යම් අවස්ථාවන්වලදී හිතාගෙන මට ලැබුණයි කියලා හිතාගෙන හිටියට මම මොන කරන්නේ? මම ඉස්සර ඉඳලම කියනවා මේ අර දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ වෙවුලන සියල්ල මාර්ගඵල නොවේ කියලා. ඒ පොඩ්ඩක් වෙවුලුවාම යාව හොදේටපත් වෙනවා. එහෙම නැත්නම් මෙතෙන්ට මං ගෙනල්ලා කරුණක් දෙකක් පැහැදිලි කරන්න ගියාම එයාට පැහැදිලි කරලා දුන්නාම ඒක හරි කියලා වචනයක් දෙකක් කොටසක් කිව්ව ගමන් අරගොල්ලෝ හිතනවා ආ අවබෝධයටපත් වෙලා එයා හරි. මං එයාගේ අගේ කළේ කරුණු දෙක තුන හරි කියලා. සියල්ල හරි කියන කතාවක් කියලා නෑනේ. ඊට පස්සේ ටිකක් අවබෝධයක් තියෙන යම් ප්‍රමාණයක දැනුමක් අවබෝධයක් දර්ශනයක් තියෙන කෙනෙක් දුන්නාම දේශනයක් කරන්න හරි ප්‍රකාශයක් කරන්න හරි කියලා අනිත් අය ගන්නවා. ආ එයා සම්පූර්ණ අවබෝධයට පත් වෙලා තියෙන. එහෙම එකක් නෑ. යම් කිසි කොටසක් දැන් පාසලේ ඉන්නවා, ගුරුවරු ඉන්නවා, යම්කිසි පාඩමක් කරලා ඉවරලා ඒ පාඩම ඉතුරු කොටස සමහරලාට ඒ පාසලේ ඒ පන්තියේම ඉන්න දක්ෂම ශිෂ්‍යයාට කියනවා පුතාට ওই පාඩම ඔයා හරියට කරලා දෙනවා, ওই පාඩම මේගොල්ලන්ට කියලා දෙන්න කියලා. කියනවද නැද්ද? කියන. නමුත් එයා යුනිවර්සිටි ගිහිල්ලා ඇවිල්ලා ආපු කෙනෙක් නෙමෙයි. මුළු ගණිත පාඩමම හරි විද්‍යාව හරි පූර්ණ හැදෑරීමක් කළා නැහැ. අර ඒ පාඩමේ කොටස එයාට කියලා දෙන්න හැකියාව තියෙන නිසා කියලා දෙනවා. ඉතින් කවුරු හරි හිතුවොත් එහෙම බලාගෙන ඉන්න කෙනෙක් අර ශිෂ්‍යයත් ගුරුවරයෙක් කියලා නේද? එහෙම හිතන්නත් එපා. යම් කිසි කොටසක් ඒක කියන්න පුළුවන් කෙනෙකුට ඒක දුන්නනේ කියලා එයා මේ මහා පූර්ණත්වයටපත් වෙච්ච කෙනෙක්, ආනන්ද හාමුදුරු හා සමාන කෙනෙක් කියන දේශනා කරන. එහෙම එකක් නැහැ. ඉතින් ඒ නිසා ඒ දේවල් වලින් තමන්ගේ ඔළුව පරිස්සම් කරගන්න ඕන. ඥානය, ධනය වේ, මේ ප්‍රඥාව කියන එක තිබිය යුතුමයි මහා පුදුම විදියට. මොකද්ද ප්‍රඥාවෙන් කරන්නේ? තතු මනසේ හඳුනා ගන්නා ගුණය. වචනෙන් ඇහෙන දේ මනාකොට හඳුනා ගන්නවා. වචනවල අර්ථ මනාකොට හඳුනා ගන්නවා. ඒවා ඇති සංවේදීතා මනාකොට හඳුනා ගන්නවා. ඒ සංවේදීතාවයන් ඉක්මවා යන මහා ප්‍රඥාව, ඒ රූප ඉක්මවා යන, ශබ්ද ඉක්මවා යන, ගන්ධ රස ස්පර්ශ සිතුවිලි සංවේදනා ඉක්මවා යන මහා ප්‍රඥා විමුක්ති ප්‍රඥාවත් එයා හඳුනා ගන්න පඤ්ඤා විමුක්තිය. දැන් හඳුනා ගැනීම ප්‍රඥාව, හඳුනා ගැනීම ඉක්මවා යන තරක දර්ශනය පූර්ණත්වයට පත් වෙනකොට ඒකට කියන්නේ මොකද්ද? මහා ප්‍රඥාව හෙවත් ප්‍රඥා විමුක්තිය. දැන් මෙහෙම දේශනයක්ම කරන්නේ ඇයි? ගමන යන්න බෑ මග තතුනුගෙන. මටත් පුළුවන් මේගොල්ලෝ ගෙනල්ලා සතියක් විතර මනස දිහා බලන් ඉන්න, සිතුවිලි ගණන් කරන්න, සිතුවිලි ගැප් එක බලන්න, සිතුවිලි දෙකක් අතර තියෙන හිස් බව පුරුදු කරන්න. මේ මහා පඬිතුයෝ කියන මිනිස්සු මේ නිකන් දැනුම විතරයි තියෙන්නේ. ඔන්න ඔය වගේ මහා ශූන්‍ය දේවල් ගැන ප්‍රකාශන සිද්ධ වෙනවා කරනවා. ඉතින් මට තේන්නේ ඒගොල්ලෝ අරිහත්ත්වය ගැන කතා කළාට මම පයට පාගෙන හරියටවත් ඇවිල්ලා නැහැ කියන එක ගැන කතා කරන්න තියෙන්නේ, පැහැදිලි කරන්න තියෙන්නේ. ඒ වගේම කිසි යථාර්ථවාදීත්වයක් නැති, විද්‍යාත්මක භාවයක් නැති, හේතු ධර්මයන් පෙන්වන්නට බැරි කරුණු කාරණා ලෝකයේ ඉදිරිපත් වෙමින් තියෙනවා. ඉතින් ඒව තමයි බුද්ධිමත්ව බොහෝම සංයමයෙන් ගන්න ඕන. අර ගඟේ ගැඹුර කකුල දාලා බලන්න එපයි කියලා කියනවා. ඒක පෝට්ටක් ගහලා බලන්න, ඈතින් ඉඳන් බලන්න, තමන් ඒකට වැටෙන්නේ නැතුව බලන්න කියලා නුවණින් ප්‍රකාශයක් කරනවා. බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත ස්වභාවය ඉස්සල්ලාම ආදර්ශයට ගන්න. පැවැත්මේ ස්වභාවය ඉස්සල්ලාම තේරුම් කරගන්න. කොහොමද රහතන් වහන්සේලාගේ පැවැත්ම තිබුණේ කියලා පොඩ්ඩක් තේරුම් කරගන්න. නිවැරදි විදියට තේරුම් කරගෙන බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් උන්වහන්සේලාගේ සැබෑ පැවැත්මේ ස්වභාවය තුළ කටයුතු කරන්න. රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ගල් වෙච්ච කෙනෙක් නෙමෙයි. රහතන් වහන්සේ කියන්නේ එහෙම ගල් වෙච්ච කෙනෙක් නෙමෙයි. ආසා කිසිත් නැති කියන එක ඒක අදහස් වෙන්නේ. ආසා කිසිත් නැති කියලා කියන්නේ මේ මොකක්වත් වුමනාවක් නැති කෙනෙක් කියන එක නෙමෙයි. අවශ්‍යතාවල් තියෙනවා ආසාවල් නැහැ. සාතන් වහන්සේලාට ඒකනේ දිය පොකුණු හැදෙනවා, ලස්සන ආරාම හැදෙනවා, ලස්සනට පවතින සාසනික ප්‍රතිපදාවක් තියෙනවා, බොහොම ප්‍රියමනාප හිසර බාලා ඉන්නවා, අර නිගණ්ඨය වගේ ඉන්නේ නැහැ. එහෙම ඉඳලා තියෙනවා කියලා අදහස් වෙනවද? කෙත්ත වවාගෙන මේ 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 සියල්ල පාවෙච්ච වගේ නිකම් පොට්ටේ නිගහගෙන එමෙ හිටියයි කියලා තියෙනවා. එහෙම නැහැ. අපේ රහතන් වහන්සේලා හරිම පිළිවෙලල සිවුර ඇඳපු, පිළිවෙලට පිරිසුදුව කටයුතු කරපු රහතන් වහන්සේලා තමයි අපිට ඉඳලා තියෙන්නේ. පිළිවෙලට පන්සල් තිබුණෝ ආසාවල් නැත, කිසි අවශ්‍යතාවල් නැත. ඔබටත් එසේ තිබිය යුතුයි. ආසාවල් කිසිම දෙයක් ඕනේ නැහැ, අවශ්‍යතාවල් තියාගන්න. ඒ කාර්යය තුළ ඒ කෙනාට අවශ්‍යතා තියෙනවා. ශක්ති ප්‍රමාණයෙන් ඒ අවශ්‍යතාවය පූර්ණය කරනවා. එක්කෙනෙක් වැඩි මහන් වුමනා වුණාම තමන්ගේ අවශ්‍යතාවය සහ කුසලතා හැකියාව මත මැසිමක් ගේනවා, රෙදි මැසිමක්. එනාලේ යා රෙදි මහ ගන්නවා. හැබැයි තව කෙනෙකුටත් ඒ අවශ්‍යතාවම තියෙනවා. එයාට ධනය මුදල් ටිකක් අඩුයි. එතකොට එයා මොකද කරන්නේ? එයා ගේන ඉදි කට්ටක්. තේරුණා නේද? එයා ඉදි කට්ටක් ගෙනල්ලා ඒ අවශ්‍යතාවය පූර්ණේ වෙනවා. එතකොට මේ ඉදි කට්ටෙන් මහන කෙනා යංගිසි දවසක මැෂින් එකක් ගේනවා, රෙදි මහන්න. එතකොට ඒක ආසාව නෙමෙයි, ඒ අවශ්‍යතාවය පූර්ණත්වයට පත් වීම. සිතිවිලි අතරින්වත්, සිත තුලින්වත්, බාහිර වස්තු භාණ්ඩ අතරින්වත් නිවන තෝරා ගන්නට බෑ. හිත දිහා බලන් ඉඳලා නිවන් දකින්න බෑ. මොකද හිත කියන්නේ ඒක මහා සූචි බල. ඔන්න හිත දිහා බලාගෙන ඉඳලා භාවනාවල් කරන කට්ටිය ඉන්නවා නම් මං කියන්න ඕල්ලු දිහා බලන් ඉන්නේ අසූචි බලක් දිහා. ඒකේ ඉන්න පණුව ගණන් කර කර ඉන්නවා. ඒක දිහා බල බල ඉන්නවා. ඒක අසූචි බලක් නම් යාඩ අසූචි වලින් ඉවත් වෙන්න නම් තියෙන තව දුරටත් ඒ අසූචි වල දිහා බල බල ඉන්න නෙමෙයි තියෙන්නේ, වෙන දිශාවක් බලා ගන්න එක. මේ ලෝකයේ තුල, මේ සසර තුල, මේ භවයේ තුල බුදුරජාණන් දේශනා කරන්නේ ගත හැකි කියන අබමල් රේණුවක්වත් නැත. ඒ නිසා බුදු කෙනෙක් ගමන් කරනවා අර අනුසූතගාමී ප්‍රතිපදා නැතුව, කවුරුත් බලාගෙන ඉන්න අර වළ දිහා බලන් ඉන්නේ නැතුව වෙන මාවතක් හොයාගන්නවා ඉන්ද්‍රයන් වලින් එහා පවතින. ඕක කියන්න බෑ මවාගෙන බන කියන අයට. ඒගොල්ලන්ට කියන්න පුළුවන් දකින සීමාවේ, අහු වෙන සීමාවේ, ඉන්ද්‍රිය ගෝචර වෙන සීමාවේ මොනවා හරි වැඩකට ඇදලා දාලා මේක මාර්ගඵල, මේක රහත් කියලා කියන්න පුළුවන්. සමහර අය මම අහලා තියෙනවා අනාගාමී ඵලයට යනකම් නගිනවලු, නැගලා ආයි බහිනවලු පෘථජන තත්ත්වයටම. එහෙම තැන් තියෙනනේ. ඔව්. අරියත් ඵලයටම නගිනවා, ආයි බහිනවා පෘථජන ගමට. ඉතින් එහෙම මේ යන කට්ටිය ඉන්න එපා. මේ හරි හරි ප්‍රශ්නයක්. ඒව සාහස මාර්ග ධර්මයට කරන මානිගාව. ලෝක ඉතිහාසයේ හාමුදුරුවනේ සිහිය ඇතුව කල්පනා කරන්න, මුළු බුද්ධ ශාසන ඉතිහාසෙම මේ පොතක ලියවිලා නැහැ. අනේ මේ සෝවාන් මාර්ගඵලය විරිහුණා. රකුදාගාමීකෙන් මේ අනාගාමයා ඵලයේ දෙවෙනි ඵලයට ආවා. නේ අරිහත් වේලාවේ මේ හිටපු එක්කෙනා බුදුහාමුදුරුව අතහැරලා මේ කැලේ ගියපු නිසා එයා ආයි සෝවාන් වුණා කියලා තියෙනවද? එහෙව් කතාවක් නැතිකොට අර වගේ මොට්ට මෝල් ගොන් තකතිරු ඒව පිස්සක් ඒව කියන්න වෙනවා. මොකද හේතුව ගොන්කම ඇතුලේ තියෙනවා, මීහරක් කම ඇතුලේ දින. ඒකට මීහරක් කමට කියලා කතා කරේ නැති වුණොත් ওই මීහරක අවදි වෙන්නේ නැහැ. පෑදෙලේ නේද? සමහර මිනිසුත් ඉන්න හිමින් කිව්වට ඒක දන්නේ නැහැ. අයියෙන් එයාට අදාළ වචනේම කක් කියන්න ඕන එක. කිව්වහම තමයි මෙන්න අවදි වෙනවා ඊට පස්සේ. නේද? එහෙම එකක් තියෙනවා. ඒ නිසා හරක් මොලේ තියාගන්න එපා. ඒක පොඩ්ඩක් පැත්තකින් දියලා මේ මොකද්ද කියන්නේ කියලා ඉවරලා තේරුම් ගන්න. මගේ බණ වුණත් එහෙම මෝඩ සද්දාවෙන් අහන්න එපා. දැන් ගොඩක් අය මෙහෙට ඇවිල්ලා මේ ඇන්ටික් වෙලා ඉන්නවා. එහෙමයි. මම ඔයගොල්ලෝ බලන් ඉන්නවා. ඒ තමන්ට දර්ශනයක් නැද්ද? තමන් හොයන දෙයක් නැද්ද? තමන් හොයන දේ මගින් ලබා ගන්න ඔබ මහන්සියි. අපිටද වන්න කවුරු මෙන්න දක්වන්නේ නැහැ කියලා දෙන්නේ නැහැ මොකක්වත් නැහැ. තමන් හොයන්න හොයන දේ දෙන්නා. එහෙම නැත්තම් ගිහිල්ලා ඉවර වෙලා කොයි හරි දෙන අර ප්‍රෝඩාවකට අහු වෙන කතාවයි කරන්න තියෙන්නේ. සත්‍ය නෙමෙයිනේ ලෝකෙ ජයගන්නේ, බොරුවනේ. විශේෂයෙන් ලංකාවේ. ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වෙන්නේ බොරුව. අතිශයින්ම බොරුව තමයි ජනප්‍රිය වෙන්නේ. ඈ හෙට අපේ මිනිස්සුන්ට පෙට්‍රෝල් රුපියල් 10ට දෙන්නම් කියලා කිව්වොත් අන්න බලන්න හරි ෂෝක් මෙයා පෙට්‍රෝල් රුපියල් 10ට දෙනවා කියනවා කියලා ඡන්දේ දෙනවද නැද්ද? දෙනවා. ඇයි දෙන්නේ? මෝඩකම නිසා, ගොංකම නිසා. වෙන රටක කිව්වොත් එහෙම ඕස්ට්‍රේලියාවේ හරි ඇමරිකාවේ හරි එංගලන්තේ හරි අහුවොත් ඒ දේශපාලකයාගේ අහයි වාගේ අම්මගේ අප්පගේ දේවල් වෙන්ද දෙන්නේ කියලා. තේරුණා නේද? අහයි කොහොමද සම්ස දෙන්නේ කියලා උක. ඊට පස්සේ ගෑ ලෝකේ බැරල් එක බිල මෙච්චරයි. එතකොට මේ කල්ලන්න ඔයා මොකෙකින්ද වැඩි කරන්නේ කියලා. එතකොට ගෑ මං කිරිපිටියකින් වැඩි කරනවා, වාහන වලින් වැඩි කරනවා කියලා කියයි. විචාරශීලී බුද්ධියක් ඇත්තෙම නැහැනේ මේ රටේ මිනිස්සුන්ට. ඈ විචාරශීලී බුද්ධියක් ඇත්තෙම නැහැනේ. හුදු මෝඩ සද්ධාවක් විතරයි තියෙන්නේ. මෝඩ සද්ධාවන්තයෝ නිකම්ම නෙමෙයි, මෝඩ සද්ධාව. මෙතන ප්‍රඥාව අවදි කරගත්ත පිරිසක් ඉන්නේ. ඒගොල්ලන්ට මේක දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේක පවන්සලනෝ වගේ දැනේ. අනිත් අයට නම් මේක දැනෙනවා නිකන් අර තුවාලෙට ලුණු දැම්මා වගේ. දර්ශනය ඇති කෙනාට ඔක කිසි ප්‍රශ්නයක් නැහැ. බණින්න වැරද්දට හරි දෙයක් නෙමෙයි. එතකොට ඒක හේතු ගැනලා යන්නේ ඒ කෙනාටම තමයි, ඒ කම්පැනි තියෙන කෙනාටම තමයි. වෙන කෙනෙකුට ඒ කම්පැනි ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වයන් වලදී කම්පන වෙනකොට ඔබ තේරුම් ගන්න ඔබේ කම්පණය තුල මට කම්පන නැහැ. කොයි මාර්ගයේ ගිහිල්ලා වුණත් කෙනෙකුට හරි ගියත් වැරදියත් ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම ගහක් වගේ සේවයක් කරනවා. ගහක් කියන්නේ පුදුම සේවයක් නෙවෙයි කරන්නේ. එයා කිසිම අපේක්ෂාවක් නැතුව ලොකු ගහක් නිර්මාණය වෙනවා. ඒ ගහයට බොහෝ මිනිස්සු සෙවණට එනවා. සමනැල්ල කුරුල්ලෝ ඇවිල්ලා මේ මල් පැනිරුන් අරගෙන යනවා. කුරුල්ලන් ඇවිල්ලා පළතුරු ආදී කාලය යනවා. එන කාලෙට එන්න කුරුල්ලෝ පිළිබඳව සතුටක්වත්, සමනැල්ල පිළිබඳව සතුටක්වත් නැති කාලෙට එන එන්නේ නැති සමනල්ල පිළිබඳව කුරුල්ල පිළිබඳව දුක්ක්වත් නැත. ඒක තමයි ස්වභාවය. පැහැදිලිනේ? පැහැදිලි. එතකොට මිනිස්සයා මොලෙන් මොනවා කරන්න හැදුවත් එයා කරන්නේ ඒක ඉන්ද්‍රිය ඥානෙ. මනසින් මොනවා කරන්න හැදුවත් එයා කරන්නේ ඉන්ද්‍රිය ඥානෙ. මනස ඉක්මවා ගියපු කෙනෙකුට ලෝකේ මිනිසෙකුට කියන්න දෙයක් ඉතුරු නැහැ. මම මේ දර්ශනයට පත් වෙච්ච දවසේ ඉඳලා මට මෙන්න මේ ගැටලුව ලියාගන්නයි කියලා මම කාටවත් කියන්නේ නැහැ. මොකද හේතුව මනස තුලට බැහැගෙන කරන දේවල් වලින් වැළකීලා යා ජීවත් වෙන්න යා දැනගන්නවා ලෝකෝත්තරත්වයක් තුල. චේතනාවෙන් නිදහස් වෙලා ජීවත් වීමේ කුසලතාවය හට ගන්නවා. චේතනාවට බැසගන්නේ නැහැ. චේතනා හම්බික්කවේ කම්මං වදහාමි. චේතනා කර්මයට බැසගන්නේ නැති ඥානයක් ඔබට තියෙනවද? කෙනෙකුට බනිනෝ, දොස් කියනෝ චේතනාවට එන්නේ නැතුව. කෙනෙකුට යමක් පරිත්‍යාග කරනෝ චේතනාවට එන්නේ නැතුව. තමන් ජීවත් වෙනවා චේතනාවට එන්නේ නැතුව. තමන් කල්පනා කරනවා චේතනාවට එන්නේ නැතුව. තමන් දෙයක් රස විඳිනවා චේතනාවට එන්නේ නැතුව. චේතනාවට එන්නේ නැතුව රස විඳින්න බැරිද? පුළුවන් බුදු කෙනෙක් තමයි ලෝකේ හොඳම රසවින්දනය පිරිසුදුම රසවින්දනය ලබන්නේ ඒක හේතුව පිරිසුදු රසවින්දනය කියන එකේ අදහස් වෙන්නේ අපිරිසුදු රසවින්දනයක් කියලා දෙයක් තියෙනවා ඒ නිසා ලෝභ මූලය දෝෂ මූලය මුල් කරගෙන මෝහ මූලය මුල් කරගෙන විදීමක් තියෙනවනේ ඒක අපිරිසුදු වින්දනයක් බවට පරිවර්තන වෙනවා එහෙමනම් මේ ලෝකේ තියෙන ඒ වින්දනාත්මක කියන ගුණයෙන් එහාට තියෙන හරිම අපූර්ව රසඥතාවය මේ අරියත් මාර්ගය තුල ඉන්න කෙනාට පවතිනවා පැහැදිලිනේ එම්නම් ඔබේ මනසේ තියෙන ගැටලු ටික දැන් බලන්න ධර්මයත් එක්ක ගලපලා ධර්මයට අනුගතවන්න කොමකින්ද නුවණින් නුවණින් ධර්මයට අනුගතවන්න එකවරණ පඩිසියක් ඔබ නැගින්නේ එක එක පඩිය පාරිශුද්ධත්වයට පත් කරන්න. එවිට ඔබ පඩිසියක්, පඩිදහසක්, පඩිලක්ෂයක් නැගලදී දවසින් දවස කාලයත් එක්ක. තමන් ඉන්නේ පඩිය කොතනද? හැමෝම මුල ඉන්නවා කියන්නේ නැහැනේ. මම 150ක් නැගපු අය ඉන්නව මෙතන. 175ක්, 190ක්, 195ක්, 199ක් ගොඩ වෙච්ච අය එතන ඉන්නවා. ඒකේන ඒ පරි සම්පූර්ණයටපත් කර ගන්නවා එකම දේ තමයි ධර්මයෙන් එයා ඉගෙන ගන්නවා සතුටෙන් ජීවත් වෙන්න සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඒක තමයි ධර්මයේ බලාපොරොත්තු ධර්මයේ රසය ධර්මයේ ගුණය දැඩි කළොත් ඔබේ ප්‍රතික්ෂේපිත මනසක් ඔබ දැඩි ද්වේෂ සහගතව ඔක්කොම ටික අයින් කළා දාලා මහා ශූන්‍යත්වයක් ඇති කරයි ඔබට පණ තියනකම්. සිතුවිලිත් හොඳ නෑ, රූපත් හොඳ නෑ, ශබ්දත් හොඳ නෑ, මොකක්වත් හොඳ නෑ. දත් මිටි කාගෙන හිත දිහා බලාගෙන ඉන්නවා. යකාන බල වගේ. දැන් මං අහලා තියෙනවා දැන් ඒ අය අංකටුස්සන්ගේ භාවනාවල් වලට ගිහිල්ලා එහෙම ඉන්නවයි කියලා කට්ටිය දොරවල් වහගෙන ගෙවල් යනවා නෑ හිත දිහා බලාගෙන ඉන්නෝ අයින් කරගෙන පණ දිනකම් ඉඳි පණ දිනකම් හොඳට ඉඳි කියලා කියන්න බෑ මොකද ටික දුරක් ගියාම අර මොලේ අප්සට් යන කන්ට්‍රෝල් එක අන්බැලන්ස් වෙලා ඊට පස්සේ අනිවාර්යෙන් ඉතින් ඒගොල්ලෝ මේ ගන්න තත්ත්වයට දාන්න වෙනවා කල්පනා ශක්තිය නැති වෙනවා ඊට පස්සේ හැම මිනිස්සෙක්ම නිකන් ප්‍රතික්ෂේපිත බවකින් පේන්න පටන් ගන්නවා කිසි කෙනෙක් එක්ක සුහදතාවයක් නැති වෙනවා අර දකින්න ප්‍රියමනාප ප්‍රිය අනිත් අයට දැකීමේ තියෙන ප්‍රියමනාපත්වය තවත් දෙයකට සොඳුරුව ලස්සන ඇහුම්කන් දෙන්න තිබුණු හැකියාවේ ඔක්කොම නැතුව ගිහිල්ලා දැඩි ද්වේෂ සහගත බුද්ධිලේ බවට පත් වෙනවා එයා එහෙම තමන්ට පීඩා වෙන්න වෙන්න තව එයක් කරන වැඩේ තමයි තව මනස දැඩි කරගන්න. තව මනස දැඩි කරගන්න තරමට තමන්ට අන් අය අප්‍රිය වෙනවා. අන් අයටත් ඇත්තෙන්ම තමාව අප්‍රිය වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඕක තමයි ඇති වෙන්නේ. ඉතින් හිර කරගෙන ඉන්නකම් හොඳයි. ශූන්‍යතාවය හොඳයි. හිර කරගෙන හොඳයි ඔය සිතුවිලි අතර දෙක ගැප් එක එහෙම නැත්නම් ඒක වැඩි කරගෙන හිතේ ශූන්‍යතාවල් වැඩි කරගෙන ජීවත් වීම හොඳයි. අවබෝධය තුළින් සම්මාදිට්ඨිය තුළින් පරණගෙන දහමේ ඔය කිසිම දෙයක් නෑ. සම්මාදිට්ඨිය තුළින් පරණගෙන දහමේ ඔය කිසිම දෙයක් නෑ. එයා අරමුණු කරන සංඥාවක් නෑ. ඒක තේරුම් කරගන්න. එයා අරමුණු කරන සංඥාවක් නෑ. ඒ කියන්නේ ශූන්‍යද? නෑ ශූන්‍යයක් නෙමෙයි. අරමුණු කරන සංඥාවක් නැහැ කියලා කිව්වම මේක ශූන්‍ය නෙමෙයි. දැන් මම ඔක සරලව කීප දෙනෙකුට කියලා තියෙන අවබෝධය පිණිස මැරිච්ච මිනිසෙක් වාගේ වාසය කරන කෙනෙක් ඇහුවොත් කොහෙද ඔක කියලා තියෙන්නේ කියලා අර මහාගච්ඡායන මහරහතන් වහන්සේ බොහොම ලස්සනට කියලා තියෙන නේද මලමිනියක්සේ වාසය කරන්න කියලා දැන් මලමිනියක්සේ වාසය කරන්න කියලා කිව්වහම මේ ඇත්ත මේක වැරදි විදිහට ගන්න ඒක තමයි මෙතන සිද්ධ වෙන ලොකුම දේ ධර්මය වරදවා ගැනීම. ඊට පස්සේ මම අහනවා මලමිනිය කොයි වගේද වාසය කරන්න කියලා. මැරිච්ච මිනිස්සයා කොයි විදිහටද ජීවත් වෙන්නේ? හොඳයි. මැරිච්ච මිනිස්සයාට මොනවද හිතනව ඇත්තේ? අපි හයියෙන් අඬනකොට, කෑගාලා අඬනකොට බුදු අයියේ ඇයි ජාල ගියේ කියලා කියනකොට මැරිච්ච මිනිස්සයාට මොකද හිතෙන්නේ? ඈ ගණන් ගන්න නැතුව ඉන්න ඇති නේද? ඕ ඒක තමයි. නැත්තම් ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා ඇති. එහෙම නැත්තම් ආවා ආවා විතරයි එතන ඇති වුණා නැති වුණා, එතන ඇති වෙච්ච තැනම නැති වුණා කියලා හිතන් ඉන්න ඇති නේ. නැත්තම් උපේක්ෂාවෙන් දරාගෙන ඇති. තේරණා නේද ගොංකම්? ඔබ පුරුදු කරන ගොංකන් ටික ඕකෙන් තේරෙනවද දැන්? හ්ම්? තේරෙනවද? මෙතෙක් කාලේ මොකද කරේ? ඔව් ආරෝපණය කරගත්ත මලමිනියක් කියලා. ආරෝපිත මලමිනියක් කියන එයා නම් ඉතින් ගණන් ගන්න නැතුව ඉන්නවා. ඇති වුණ තැනම නැති වුණයි කියලා හිතන් ඉන්නවා. ආවා ගියයි කියලා හිතන් ඉන්නවා. දුටු දේ එච්චරයි ආයෙ ඇතුළට ගත්තේ නැහැ කියලා හිතන් ඉන්නවා. කවුද ඒ ආරෝපිත මලමිනිය? සත්‍ය මලමිනිය ඒ කිසිවක් නැත. ඉතින් මම අර හොඳ ධර්ම අවබෝධයේ පිණිස පවතින බොහෝම සද්ධාවෙන් මනහව ගැනකට හොඳ වචනයක් කිව්වා. ඒකෙන් ඇත්තටම ඒක වෙරි ලොකු අවබෝධයක් ලැබුණා. මොකක්ද ඇහුවේ මම උත්තරේ? පස්සේ මේක මල මෙනිය මැරිලාද ඉන්නේ කියලා. මල මෙනිය මැරිලාද ඉන්නේ? මොකද උත්තරේ? මොලේ දිනන උත්තරයක් දෙන්න. මැරිච්ච මිනිස්සයා මැරිලාද ඉන්නේ? මැරිච්ච මිනිස්සයා මැරිලා නැහැනේ. ඔබලන් එක තේරුන්නේ නැති අය අතුස්සන්න බලන්න. ඔව් මැරිච්ච මිනිස්සයා මැරිලා නැහැ. මැරිලා තියෙන්නේ ජීවත් වෙලා ඉන්න අයට. මැරිච්ච මිනිස්සයා මැරිලා නැහැ. මැරිලා තියෙන්නේ ජීවත් වෙලා ඉන්න කෙනාට. ඒකත් තේරෙන්නේ නැද්ද? දැන් මේ මැරිච්ච මිනිස්සු ගැන නෙමෙයි මේ ධර්මයෙන් කියලා දෙන්නේ, අපේ සිත පිහිටවන තැන පිළිබඳව. මැරිච්ච මිනිස්සුන්ගේ හා ජීවත් වෙන මිනිස්සුන්ගේ කතාව නෙමෙයි මේ. මහා ගච්ඡායන මහරහතන් වහන්සේ කියලා දෙන විදිහට කොහොමද බලමිනියක්සේ වාසය කරන්නේ කියන කාරණය. මේක ඥාණයෙන් තේරුම් ගන්නකන් ධර්මයේ දකින්නේ. දැන් මේකත් අර අවබෝධය පිණිස කටයුතු කරද්දී මම වාර ගානක් මෙහුවා. මැරිච්ච මිනිස්සයා මැරිලාද ඉන්නේ? වැඩේ තියෙන්නේ ඔක මැරෙන්න කලින් අත්දකින්න එකනේ. අභියෝගේ තියෙන්නේ ඒක. ජීවත් වෙලා ඉදී ඔක අත්දකින්න එක. දැන් හොඳ හරි නරක හරි කියන්න ඕන වචන ටික කෙලින්ම අර බොක්කෙන් මේන වචන ටික කියන්න තිබ්බහම හරි ධර්මයේ ගලාගෙන එනවා එතනින්. මේක කන්ට්‍රෝල් කරොත් එහෙම මේ අය ඉන්නවා මෙහෙම වැදගත් අය ඉන්නවා කියලා එතකොට එන්නේ නැහැ ධර්මයේ. ඒ නිසා තමයි මේ කුණුහරු පහරි කියන එන දේ. ඒක තමයි හැටි. නැත්නම් වෙනද අපේ චන්දන මාත්‍යාව ඉන්නකොට මම ටිකක් කන්ට්‍රෝල් කරලා ගියා. මම දැන් ඒක කියන්නේ නැහැ. මොකද මේක ඇත්ත වශයෙන්ම මේක හොඳ නෑ මේ මම අනිත් අයට කරන මේ එක හොඳක් වගේ පෙනුනට අර නියම දේ එන්නේ නැහැ. ඒක දින හොඳම සාරේ එන්නේ නැති වෙනෝ පාලනය කළොත් එහෙම. ඒක හරිය අර සමන්ත බද්දරහමතුරු ගුණවර පරි කියන එක හරිය. ඒක හරිය. අය ආවුත් කිව්ව කියලා දැන් මායි වෘතයි කියලා කියනවා. එතනින් තමයි ධර්මයේ ගලාගෙන එන අනිත් අයද කෙනාට උනා තේරෙනව අන්න එවැනි විවෘතතාවයක් තමයි ජීවිතය කියන්නේ කියලා. නැත්නම් අපි හැමදෙස්සෙම බයින් නේද? කැමරහ නැති වුණත් හොඳයි නෝනගේ හිතර ඉදී කියලා. ඒ මගේ මට්ටමට. ඒව නැත්තම් හාමුදුරන්ගේ හිතර ඉදී කියලා. නැත්තම් දායකයාගේ හිතර ඉදී කියලා. එතකොට සත්‍ය එක එක්කෙනෙක්ගේවත් මතු වෙන්නේ නැහැ. ඔක්කොම තියෙන්නේ මවාපෑම. ප්‍රෝඩාව එතන ඉතුර වෙනවා. ඉතින් මවාපෑමෙන් එහාට ගිහිල්ලා ස්වභාවිකත්වයට පත් වෙනවා. එනිසා මට අවසර කියන්න දෙන දේ එන දේ අර බොක්කෙම්ම එන දේ කියන ඔළුවෙන් පෙරන්න නැතුව ඔළුවක් නැති කෙනෙක් වගේ කතා කරන්න කැමතිද කට්ටිය? කෙලින්ම ඔළුවක් නැති කෙනෙක් හැටියට කතා කරන්නේ. මේ ඔළුවනේ සංස්කෘතියට ගලපන බලන ඉස්සරහා ඉන්නේ ඇමතිතුමාද මන්ත්‍රීතුමාද දායකයද කියලා බලනවා. එහෙමනේ මේ හදාදානේ කියන්නේ ගොතගොතා කියන්නේ සත්‍යමතු වෙන්නේ. එනිසා බුදුහාමුදුරුවෝ මේ උදරයෙන් කතා කළා කියලා කියනවා. කොල්ලු කියන්නේ ඔකට බොක්කෙන් කතා කරනවා කියලා. මම දන්නේ ඇත්ත කතාව. සත්‍ය ප්‍රකාශ කිරීම තමයි ඔය අදහස් වෙන්නේ බොක්කෙන්මයි කිව්වේ කියන එක. එසා සත්‍ය පැමිනින්නට ඔළුව අයින් කරන්න ඕන. දැන් කරන භාවනා අතර තියෙන ප්‍රශ්නය ඔබට වැටහුණාද? ආරෝපිත මරිච්ච කෙනා. ආරෝපිත සංවර කෙනා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙහිම ප්‍රගුණ කරගෙන යන එකක් නෙමෙයි. යදහා පඤ්ඤාය පස්සති නුවණින් යථාර්ථය දැකින තැන ඇති වෙන දේ. උදාහරණයක් කියන්න. හොල්මනකට බය වෙනවා. ආයි ටෝච් එක අරන් ගිහින් බලනවා. එතන බැලුවහම තියෙන රෙදි කෑල්ලක් වැනි. ඔබේ මනස වෙනස් වෙන්නේ නැද්ද? බය නැති වෙන්නේ නැද්ද? බය නැති වෙනවා. පොඩි දරුවෙක් හරි මොකකට හරි බය වෙනවා ගෝණියක් දාගෙන ආවම තාත්තා හරි අම්මා හරි කවුරු හරි කෙනෙක් බය කළාම ආයි දරුවට ගෝණිය අයින් කළා මේක ඇතුළේ හිටියේ තාත්තා මේ පුතේ අම්මා තමයි ආවේ කියලා පෙන්වුවාම එයාගේ බය නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඒ නිසා අපිට තියෙන දෘෂ්ටි සමුදාය. ඒකයි බුදුහාමුදුරන්ගේ දේශනය. අපිට තියෙන සංකල්ප සමුදාය. ඒකයි බුදුහාමුදුරන්ගේ දේශනය. අපිට තියෙන මහා මනක්කල්පිත බව. මේ මනක්කල්පිත බව විවෘත කරලා දකින සැනම එයාගේ මනස සංසිඳෙනවා. සද්ධාවන්තස්ස අයන් දම්මෝ නෙමේ මුදු ශාසනයේ ධර්මය පඤ්ඤාවන්තස්ස අයන් දම්මෝ ප්‍රඥාවන්තයන්ටම මේක හොඳට රස විඳින්න. දැන් අපේ ස්වාමීන් වහන්සේලා හිටියේ සමහර හාමුදුරුවෝ ඉන්නෝ මට මූණට ඇඟිල්ල දික් කළා යම් යකිසි අවස්ථාවන්වලදී බැනලා තියෙනවා දොස් කියලා තියෙනවා. නමුත් මට ඇත්තටම පේන්නේ හිත ස්පර්ශ වෙන්නේ අපේ හිතපු හාරිස්පත්ති අරිවංශ අලංකාර හාමුදුරුවෝ කියන්නේ ඒ වගේ හොඳ සංඝ පීතෘන් වහන්සේ කියන එකයි කියන්න දෙන දේ සෙනග මැද හරි ඇඟිල්ල දික් කළා හරියට කියනවා. නමුත් හදවත ස්පර්ශ කරලා බලනකොට මේ හදවත ඇතුළේ ලෝභ ද්වේෂ මෝහ නැති නිසා මට කවදාවත් තරහ ගිහිල්ලා නැහැ. කච්චියානු වහන්සේට බැන්න නේ, ඒක හරි නෑ නේ, වෙනද වැදනේ බැන්නේ, ඕක පෞද්ගලිකව කියන්න තිබ්බනේ. මං කියනවා නෑ නෑ, ඒක ඒවල එතන කියන්න ඕනේ, ඒක හරි. ඇයි? මට තේරුණා ඒ හදවත තුල තිබුණේ මෛත්‍රිය කියලා. ඒ නිසා වචන වලින් සමහර දායකයෝ කල්පනා කළා හාරිස්පත්ය හඳුරු ගැන හරි තරහා යන කේන්ති යන මිනිස්සෙක් කියලා කිව්වා. මේ කරුණාසිත මුල් කරගෙන මේ කටයුත්ත කියන්නේ. ඒ නිසා අපිට හැකියාව දෙන්න ඕන හදවත ස්පර්ශ කරන්න. වචන ස්පර්ශ කරන්න නෙමෙයි, හදවත ස්පර්ශ කරන්න අපිට හැකියාව දෙන්න ඕන කෙනෙක්ගේ. ඒ නිසා මේ වචන නෙමෙයි, මේ වචන වල ඇති හදවත ඔබ ස්පර්ශ කරලා බලන්න. එතකොට ඔබට ධර්මයේ මුණ ගැහෙනවා. වචන වලින් බැලුවොත් නම් අරයට බැන්නා, මෙයාට බැන්නා, මේ අපරුස වචනයක් කිව්වා. පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පරුස වචන කිව්වද, හිත රිදවන වචන කිව්වද කියලා අහුවාම ඒවට උත්තර දීලා තියෙනවා ශාසනය. ඕන තරම් අහලා තියෙනවානේ. මිනිදු රජුරෝ තහන නාගසේන හාමුදුරුවන්ගේ බුදුහාමුදුරු පරුස වචන කතා කරනවද කියලා. නාගසේන මහරජාන් වහන්සේ දුන්න උත්තරය තමයි, මහරජ, ගිනි අඟුරක් හිමාල පර්වතේ මේ පැත්තෙන් ඇතුල් වෙලා එහා පැත්තෙන් පිට වෙනවා. එතකොට ඒ ගිනි අඟුර කොයි විදියට දෙන්න කියලා හෙව. ස්වාමීනි, ඒක අතිශයින්ම සීතලටපත් වෙලා ඒක අයිස් කැටයක් වගේ තමයි එහා පැත්තට නම් යන්නේ කිව්වා. අතිශයින්ම සීතල වෙලා අයිස් කැටයක් වෙලා එහා පැත්තට. ආන් ඒ වගේ කිව්වා. බුදු සිත හරහා එන, බුදු මුව හරහා එන ඒ ඕනම පරුස වචනයක් වේවා, ඕනම නරක වචනයක් වේවා, ඒ වචනේ අතිශයින්ම ගිනි අඟුරක් හිමාල පර්වතය හරහා එහා පැත්තට ගියා වගේ කිව්වා. ඒක නිවිලා තමයි පිට වෙන්නේ කිව්වා. ඒකේ තියෙන ලෝභ ගති, ඒකේ තියෙන ද්වේෂ ගති, ඒකේ තියෙන මෝහ ගති නැති වෙලා යන්නේ කිව්වා. දැන් අපි වචී පරම වෙලා හිතාගෙන ඉන්නේ මොකද? ආයා හරි සබ්යත් වචන, හරි ශෝක. ඔය සර් සර් කියලා කතා කරන මිනිස්සු ඉන්නව නේද? එහෙමයි සර්, ඕකේ සර්, රයිට් සර් කියන මිනිස්සු ඉන්නද? ගියපු ගමන් ගුණහරපෙක් වයින්නවා. දැරල නැද්ද? මමම දැකලා තියෙනවා පොලිස් කාර්යෝ සරි උට් එක ගහලා නොදකින් කාලකන්ණිය කියලා බයිනවා. අර ලොකු ලොක්කන්ට එවලෙම ගහලා එවලෙම බයිනවා. මං ඉද්දිම ඔන්න කාලකන්ණිය කෙනවා කියලා ඉවරලා නැගිටලා සරි උට් එක ගහුවා, ආයි කිව්වා බැන බැන ඉන්නවා. ඒ නිසා අපි වචී පරම වෙන්න එපා. මිස් කිව්වට, සර් කිව්වට, මැඩම් කිව්වට වචී පරම වෙන්න එපා. මේ හොඳහා නරක කියන මේ වචන අතරේ තියෙන මේ මනක්කල්පිතය අයින් කරන්න කියලා කියන්නේ. සભ્યත් වචන කියලා જાතියක් නැහැ, අසભ્ય වචන කියලා જાතියක් නැහැ, හොඳ වචන කියලා නරක වචන කියලා જાතියක් නැහැ. තියෙන්නේ අපි ඒවට දාගත්ත මනක්කල්පිතේ පමණයි. දැන් පොඩි ළමයෙකුට තියෙනවද කුණුහරුප? පුංචි ළමයෙකුට මම අහන්නේ අවුරුද්දක දෙකක තුනක ළමයෙකුට කුණුහරුප තියෙනවද? ඕනම කුණුහරුපයක් කියලා උගන්නන්නේ ඒ හැමතැනම ගිහින් කියනවා අර්ග. හේතුව ඒ ළමයා දන්නේ නැහැ ඒකේ අර්ථය. ඒ අර්ථය අයින් කරපු ගමන් ඒ වචනේ ඇතුලේ කුණුහරුපයක් නැහැ. ඒ සංනිවේදනයේ එකක් නැහැ. එච්චරයි. ඒ රූප ටික නැති වෙච්ච ගමන්ම මොකක්වත් නැහැ. ඒකනේ සමහර ලාට අම්මා තාත්තා කියන හැරි මොනවා හරි අසභ්‍ය වචනයක් අහුනොත් මේක මතක තියාගන්නේ ඒකම කියනවා එමෙතනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සු හැරි කෑ ගහන සද්දයක් අහුනොත් ඒක මතක තියාගෙන ගිහින් කියන ඒ ළමයා දන්නේ නැහැ. එතකොට මොකද්ද මේ වචන කියලා කියන්නේ? අපේ චිත්ත රූප සමුදාය. වචනයක් කියන්නේ චිත්ත රූප සමුදාය. භාවනාවක් කියන්නේ මොකද්ද? චිත්ත රූප සමුදාය. භාවනාවක් තුළ ගැඹන්නේ අවශ්‍යතාවයන් සමුදායක්. බුදුරජාණන් වහන්සේගේ විදර්ශනා භාවනාව සම්පූර්ණයෙන්ම ලෝකේ භාවනාවන් වලට විරුද්ධයි. ඒ සියල්ලගින්ම වෙනස් වූ ගමනක් ආරම්භ වෙන්නේ. පැහැදිලිවම දෙපයින් යන්න බෑ. පැහැදිලිවම නිවන අරමුණු කරන්න බෑ. පැහැදිලිවම නිවන පවතින දෙයක් නෙමෙයි. වෙනස් වෙන දෙයක් නෙමෙයි. ඉතින් කොහමද ඔබේ සිතින් ඒක අල්ලන්නේ? කවුරු හරි කියනවා නම් මේක සිතින් අවබෝධ කරගන්න පුළුවන්, මේක සිතින් අල්ලගෙන 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 ගිහිල්ලා දැන් ඔබ දෙවෙනි මාර්ගඵලේ වා ඉන්නේ, දැන් තුන්වෙනි මාර්ගඵලේ දැන් මොන හරි හත්වෙට ඇවිල්ලා තියෙන්නේ, දැන් කිට්ටුවට ඉන්නේ කියලා. එහෙම කියන්න පුළුවන්. අනන්ත විශ්වයට අඩියක් තිබ්බට පස්සේ ඔයා හැතක්මයි ගියේ, ඔයා හැතක්ම දෙකයි ගියේ, ඔයා හැතක්ම තුනයි ගියේ කියලා කියන්න බෑ. ඒකට හේතුව කොතන ඉඳන් කොතෙන්ටද ඒක මනින්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. මහ පොළොවේ මනින්න පුළුවන්, ග්‍රහලෝක දෙකක් අතරේ මනින්න පුළුවන්, හිරු සහ පොළොව අතර මනින්න පුළුවන්, සඳ සහ පොළොව අතර මනින්න පුළුවන්, ඒ විශ්වය අතර මනින්න බෑ. ඒකට හේතුව ආරම්භයේ ඉඳලා කොතෙන්ටද යන්නේ? තැනක් නැහැ, සීමාවක් නැහැ. සීමාවක් නැති දැනකට මනින්න බෑ. සීමාවක් සම්බන්ධ කරලා තමයි මනින්නේ. මේ ඉඳලා යානාවක් යනවනම් මෙතෙන් පටන් මෙච්චර කිලෝමීටර් ගානක් මේ යානාව ගිහිල්ලා තියෙනවා කියයි. එදෙන යානාවත් එක්ක සම්බන්ධ කරලා මැනීමක් ඇති වෙයි. මේ දුරස්ථතාවයේ තියෙන ද්විත්වය නිසා, ද්විත්වය ඇති තැනයි භාවනාව තියෙන්නේ. ද්විත්වය ඇති තැනයි ඔය ඔක්කොම ටික දාගන්නේ. ඉතින් මේ දහම් ටික හරි අහලා තමන්ද තමන්ගේ සංඥාවෙන් නිදහස් වෙන්න බැරි නම් ධර්මය ගන්න බැරි නම් ලේසියෙන්ම ගන්න පුළුවන් දේ තමයි කේන්තිය. ලේසියෙන්ම ගන්න පුළුවන් ඉන්ද්‍රියන් ගෝචර වන ධර්ම. ලේසියෙන්ම ගන්න පුළුවන් ලෝභ ද්වේෂ මෝහනේ. ලේසියෙන්ම ගන්න පුළුවන් අපේක්ෂාවන් බලාපොරොත්තු. එතකොට ගන්න බැරි දේ මොකද්ද? නිවන. ගන්න බැරි දේ නිවන නම් ඔබ මොකද කරන්න ඕන? ආයි ක්‍රියාවක් හදලා දෙන්නද? මේ කර්ම ටික හොඳ නෑ, මෙන්න මං අලුත්ෙන් මං ඩිසයින් කළා අලුත් කර්මයක්, මෙන්න මේ කර්මස්ථානේ වඩන්න, මෙන්න හත් දවසෙන් රහත් වෙන කර්මස්ථානේ. අර කර්ම ටික ඔක්කොම වඩන්නේ මං අලුත් කර්මයක් හැදුවා. බුදු වදනේ ඉතාම සරලව දේශනා කරන කම්ම නිරෝධාය සංවත්තති. කර්මයට පිවිසීමෙන් නෙමෙයි මේ නිරෝධය අවබෝධ කරගන්නේ, කර්මයේ නිදහස් වීම තුළ. නමුත් පස්සේ තමයි තමන් හිත දිහා මේ බලාගෙන ඉන්නවා, හිතනවා, තෙරපගෙන ඉන්නවා, තද කරගෙන ඉන්නවා. මොකද හිතන්නේ? දැන් මං කර්මෙන් නිදහස් වෙලා. බලනකොට මහා කර්ම ගොඩක් කරන්නේ මේ මිනිස්යාගේ සංකල්ප ගොඩක් මවාගෙන කර්ම ගොඩක පැටලෙනවා. හරම ඉන්න බලනවා, මෙහෙම ඉන්න බලනවා, අර හරියට ඉරියව් වගේ. එයාට වාඩි වෙලා ඉන්න බැරි වුණා, නැකිටලා ඉන්නවා, නැකිටලා ඉන්න බැරි වුණා, සැතපීලා ඉන්නවා, එහෙම ඉන්න බැරි වුණා, ඇවිදලා යනවා වගේ. මේ හිතටත් මොනවා හරි ක්‍රමවේදයක් යොදා ගන්නවා. කමන්නේ ඔය බුද්ධිය අතරම පොරකාලා හරි තේරුම් ගන්න තමන් කරන වැරද්ද. නැග හැට රොඩ්ඩක් ගියාම ඒ මිනිස්සයාට ඒක කෙවෙනවා කියලා තේරෙනවා. ඇයි රොඩ්ඩක් තියෙනකොට? නමුත් කොච්චර වෙන අය බැලුවත් තේරෙන්නේ කාඩවත් කියන්න බෑ. කනට පොඩි කූඹියෙක් හරි ගියාම කාඩවත් එක බැලුවට සමහරලාට ටෝච් එකට පේන්නෙත් නෑ කූඹියා. නමුත් ඒ ඉන්න කෙනාට දැනෙනවද නැද්ද? අලියෙක් යනවා වගේ දැනෙනවා. ඔබේ සංවේදීතාවය ඔබට තේරෙනවා ඇති. ඔබේ ලෝභ ද්වේෂ මෝහ අර කනට ගියපු කූඹියා වගේ ජරබර ගන්න ඔබට පේනවා. මාත් එක්ක නෙමෙයි තරහ වෙන්න නන්නේ එයාත් එක්ක. කන බලන දොස්තර මහත්තයත් එක්ක නෙමෙයි තරහ වෙන්නේ, කනේ ඉන්න කූඹියත් එක්ක යාව එළියට දාන්නයි බලන්න. හරියට ධර්මය විවෘත වෙන්නේ ඉඩ හරින්න, ඒ කියන්නේ කනට වතුරක් කරන්නට අපි ඉඩ හරින්නට ඕන. බේතක් හරි වතුර හරි වක් කරන්න ඉඩ දෙන්න ඕන. එතකොට තමයි යාව එළියට එන්නේ. අනිවාර්යෙන් දහම් දිය වැක් කරන්නට ඉඩ දෙන්න ඕන, විවෘත වෙන්න ඕන ඔබේ සිත. එවිට තමයි ඔබේ මමංකාරේ ගුණව කැටිය ඉවත් වෙන්නේ. විමසුන් බුද්ධියෙන් ධර්මයේ ගන්න ඕන. දැන් අපි ගඩොල් ටිකක් මෙහෙම පාස් කරනවා දිගට දිගට එහාට. පාස් කරද්දී එක්කෙනෙක් ඉන්නවා නිදාගෙන. එයා ළඟ මොකද වෙන්නේ? අර ගඩොල් ටික ඔක්කොම බිමට වැටෙනවා. එක වගේ කට්ටියම අර ගඩොල් ටික ගන්න ඕන. අරගෙන ගිහිල්ලා එකට 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 එක වේගෙන් එහාට පාස් කරනවා. ඒ නිසා ධර්මය ප්‍රගුණ කරද්දී නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. සද්ද නැතුව ඉඳලා හරියන්නේ නැහැ. අවදීන් සිටින්න ඕන. හරියට ඒ අදාළ තැනින් අදාළ ක්‍රියාවෙන් වෙනස් වෙන්න ඕන. ආයි මම මොකද්ද කරන්න ඕනේ කියලා හොයන්න එපා. ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මේක මේ කොටස් කළා ඉල්ලන්න එපා. මොකද කොටස් වෙන්නේ නැති අනන්ත ධර්මයක් අනන්ත ලෙස බාර ගන්නවා මිසක් මට මේක කොටස් කළා කියන්න කියලා කියන්න එපා. තාමත් බැරිලා හිටියේ නේද? දැන් ඒක පව් කළා මම ගොඩක් දුර ආවා. මැරිලා ජීවත් වෙලා වගේ ඉන්නවා කිව්වා. ප්‍රශ්නේ කියන්නේ මේක එක සැරයක් අත්දැකලා එන්න කියලා කියන්න බෑනේ. මොන ලෝකනේ වැඩි? හැම දෙයක්ම කියන්න පුළුවන් අත්දැකීමක් ලැබලා ඉන්න කියලා. මේක අත්දැකලා ආයේ එන්න කියන්න බෑනේ. ඔබ මලමිනියක්සේ වාසය කරන්න. ඒක හරියට තේරුම් ගන්න. අහන්න මොකද්ද? මලමිනිය මැරිලාද ඉන්නේ කියලා. බලන්න බොහෝම හරීම මේ විදර්ශනා ඥානයකින් රහතන් වහන්සේලාට පෙනුණු මහා විශ්මිත කාරණා, මහා පුදුම කාරණා. අර රෑ දහවල ඉක්මවූ රහතුන් කියනා වගේ රාත්‍රියේත් නෙමෙයි උන්වහන්සේලා දහවල්වත් නෙමෙයි, රහතුන් කියන්නේ රෑ දහවල ඉක්මවූ අය කියන වචනේ තියෙන ගැඹීරත්වය තේරුම් ගත්ත කෙනෙකුට, එතෙන්ට පත් වෙච්ච කෙනෙකුට මේ ලෝකේ තියෙන සංඥා බණ එකක්වත් වැඩන්නේ නැහැ. ක්‍රියා බණ එකක්වත් වැඩන්නේ නැහැ. භාවනා එකක්වත් වැඩන්නේ නැහැ. මොකද රාය දහවල ඉක්ම වූ රහතුන්, රහතන් රාය හා දහවල නැත කියන එක තේරුම් ගත්තොත් යථාර්ථවාදී. කිසි වෙලාවක වචන වචනාතර ලෝකයක් නැහැ කියලා තේරුම් ගන්න. ඒක ඥාන දර්ශනය වෙන්නේ. ඒක සංකල්පය තුළ. මේ පොතේ නම ඇති නිවන් දකින වෙන දෙයක් ඕනේ නැහැ. පොතේ නම ඇති. තව ඒ කාලේ මානවකෙක් කැවිලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, ස්වාමීනි මේව පෙර කියලා තියෙනවා, නැවත අවදි කරන්න ඔබේ නුවණ එතෙන්ට වැඩිච්ච නැති නිසා. රහතුන් කොහෙද වැඩ ඉන්නේ? ලෞතර බුදු කෙනෙක් ලබා දෙන විශ්මයේ ජනක පුදුමේ දනවන අපූර්ව පිළිතුර තමයි පහනක් මේවා ඒ දැල්ල කොහෙටද ගියේ? ඒ දැල්ල කොහෙද තියෙන්නේ? ඒ දැල්ල කොහෙද පවතින්නේ දැන්? ආන්න එහි තමයි රාතුන් වැඩ ඉන්නේ කියලා කිව්වා, දේශනා කළා. ඔබට ගෝචරයිද? පහන නිවෙනකම් ගෝචරයි. නිවුණට පස්සේ දැල්ල කොහෙද ගියේ කියලා ගෝචරයිද? නෑ, ආන්නේ ගෝචර ඥානය තමයි රහතන්ගේ ඥානය. අපේ සිත පුරුදු වෙලා තියෙන අරමුණ ඔස්සේ අරමුණක් වැළඳ ගැනීමටමයි. ඒ පුරුද්දට තව පුරුද්දක් එකතු කළාම ඒක සතුටින් බාරගෙන ඒක පුරුදු කරනවා. ඊට පස්සේ එහෙනම් ආයෙත් මුකුත් පුරුදු කරන්නේ නැතුව ඉන්න ඕනනේ. ඒක තමයි ඊළඟට එයාගේ පුරුද්ද. එහෙනම් එනෝ යනෝ බලාගෙන ඉන්න ඕන. ඒක තමයි ඊළඟ පුරුද්ද. එහෙම නැත්නම් ශූන්‍යතාවයේ දිහා බලාගෙන ඉන්න ඕන, ශූන්‍යතාවය වැඩි කරගන්න ඕන. ඒක තමයි ඊළඟ පුරුද්ද. එහෙනම් මොකද ගණන් ගන්න නැතුව ඉන්න ඕන. ඒක තමයි ඊළඟ පුරුද්ද. මේ පුරුදු වලින් නිදහස් වෙන්න, කර්මයෙන් නිදහස් කරන්න බෑ මේ ලෝකෙට ඇලිච්ච සත්වයා. නිල මැස්ස වාගේ ගැලවෙන්න හදන තන අයැලෙන බව හොඳටම තේරුම් ගන්න. තේරෙනවනේ? තමන්ගේ ගැටලුව තේරුම් ගන්න. ගැලවෙන්න හදන තන ඇලෙනවා. ඇලවෙන්න හදන තන ඕමත් ඇලවෙනවනේ. ඒක ගැන කතා කරන්න ඕනේ. ගැලවෙන්න හදන තන ඇලෙනවා කිව්වහම දැන් ආයේ එන අපි මොකද්ද කරන්න ඕන කියලා. ඒකට හේතුව ක්‍රියාවෙන් තොර ප්‍රතිපදාවක් නොදනී. කර්මයෙන් තොරව වැඩ කිරීමට මේ කර්මකාරයට පුළුවන් කමක් නැහැ. පුජ්‍යල කර්මකාරයට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනේ ස්වාමීනි මට කර්මස්ථානයක් දෙන්න. මොකද්ද කර්මස්ථානයක් දෙන්න? මොකද මට ක්‍රියාවෙන් තොරව නම් වෙන මොකක් නැහැ, මොකක් හරි වැඩක් දෙන්න. කර්මස්ථානය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ ඒක තමයි. මොකද කර්මය කරන ස්ථානය එයාට තැනක් දෙන්න ඕන. මොකද්ද? ආ, ඔයාට කර්මය කරන්න ස්ථානයක් දෙනවා. ආහ්ය, ඔබට කර්මය කරන්න ස්ථානයක් දෙනවා හිතේ ශූන්‍යත්වය. ඔබට කර්මය කරන්න ස්ථානයක් දෙනවා. මේක ඇති වෙනවා නැති වෙනවා, ඇති වුණු තැනම නැති වෙනවා, උපදිනවා. ඔය මේ මොකක් හරි කර්මස්ථානයක් හදලා දෙන්න ඕන. එහෙනම් මුකුත් නොකර ඉන්න ඕන, නිකාම් ඉන්න ඕන, මුකුත් නොගෙන ඉන්න ඕන. ඔය තමයි කර්මස්ථාන. නැත්තං ආකාශේ නේව සංඥා නා සංඥායතනේ කොහේ හරි පිහිටවන්න ඕන. පිහිටෙව්වොත් පිහිටන තැන පුජ්‍යලයා ජීවත් වෙනවා. මමත්වයේ තියෙන එතන අරිහත්වේ නෑ. මේ ධර්මයේ තුල තියෙන අරිහත්වේ පිළිබඳ දස් ගුණයකින් මම කතා කරන්න පුළුවන්. අර මේ කිට්ටුවටවත් ආපු නැති මිනිස්සු මේවා අල්ලගෙන කියන දේවල් දිහා බැලුවාම මේක ඊට වඩා දහස් ගුණයකින් මට අයිතිවාසිකම් කියලා කියන්න පුළුවන්. ඊටාම පැහැදිලි. මොකක්වත් නැතුව බොහොම හිමින් ගැටලුවක් ඇති නොවන විදිහට තේරුම් ගන්න. එතෙන්ද මිනිස්සයාව පත් කළාට පස්සේ යාට ඒ දේ තේරෙනවනේ. AC කාමරේ ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා ඉවරලා ඒ මනුස්සයද පිට ඉඳගෙන විග්‍රහයක් කරන්න ඕනේ නැහැ. ඒ මනුස්සයව AC කාමරේට දැම්මහම ඒ මනුස්සයට දැනෙනව නේද? ඒ නිසා ලේබල් දෙන්නේ නැතුව, තනතුරු දෙන්නේ නැතුව මම කරන්නේ ඒ මනුස්සයා අරගෙන ගිහිල්ලා අර AC කාමරේට දානවා. එහෙම නැත්නම් ඒ අවබෝධයට පත් කරනවා. පත් කළාට පස්සේ ඒ මනුස්සයට ඕක කියන්න ඕනද දිගපළ? ඒකේ තියෙන අනන්තය කියන්න ඕනද? ඒකේ තියෙන ස්වභාවය කියන්න ඕනද? කියන්න ඕනේ නැහැ, දැනෙනවා. ඒක තමයි වැදගත්. පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤෝ. ඒ නිසා කවුරුවත් මේ මාර්ගඵල අරව මේවා කියලා රවට්ටනවට වැඩිය හොඳයි. මේ මිනිස්සු අවබෝධයට පත් කරාම මේ මිනිස්සු අර ඒ සුවය දැනෙනවා. ඒ ගුණය දැනෙනවා. පිළිගන්න තැනට පුරුදු වෙලා හිටියොත් එහෙම එයාට තේරුම් ගන්න බෑ හරිද වැරදිද මොකද්ද කියලා. එයාට අහු වෙනවා. නොයෙකුත් නන්නත්තාර අදහස් වලට අහු වෙනවා. කමන්නේ එහෙම අහු වුණාට නමුත් දේශනෙන් දෙකෙන් එකෙන් දෙකෙන් එයා තේරුම් ගන්න ඕන මේකේ දිගපළල මෙච්චරයි. මේක හරය මෙච්චරයි. කියන එක අපිට තේරෙන්න ඕන, වැටහෙන්න ඕන. එහෙම නැත්තම් වැඩක් නැහැ. මම දන්නේ ඕනම කෙනෙක් වචන 10ක් කතා කරපු ගමන් මට තේරෙනවා මෙයා මේ වචන තුල ඉන්නේ කියලා. මේ දෘෂ්ටියේ ඉන්නේ කියලා. මාවත් කාට හරි පුළුවන් නම් මගේ දෘෂ්ටිය තෝරලා දෙන්න. මම දීලා දෙනවා සාමාන්‍යයට නෙමෙයි, මේ රටේ ඉන්න මහා ප්‍රඥයන්ට දීලා දෙනවා. දෘෂ්ටිය හොයලා දෙන්න. ආනන්ද හැමදාම්ගේ දෘෂ්ටිය හොයන්න. නබියෝගේ දේශනා ටික ඔක්කොම අහන්න, අහලා කියන්න ආනන්ද හැමදාම්ගේ දෘෂ්ටිය මේක. මම පැහැදිලිව කියලා දෙනවා මට දෘෂ්ටි නැහැ කියලා. පුළුවන් නම් ඔප්පු කරන්න. සමහර අය කියන එතන දෘෂ්ටි තියෙන්න බැරිද කියලා. මං අහන්නේ තියෙන්න බැරිද තියනවද කියලා බලලා කියන්නේ. දැන් මේ දේශනාව ඇතුළේ තිබෙන දෘෂ්ටි කියන්න බලන්න. මට දෘෂ්ටි නැහැ කියලා හරියන්නේ නැහැ. තමන්ට දෙන්න එන්න අවශ්‍ය නම් තමන්ගේ දෘෂ්ටි ඇති කරගන්න. තමන්ගේ මමත්වයේ තමන්ට සැප දෙනවයි කියලා හිතා ගන්නවා නම් පොඩ්ඩක් හරි අවසානේ ගුණයක් කරලා ඉතුරු කරගන්නේ. හරියට අර ජීවත් වෙන්න ඌමනයි කියලා හිතුනහම ওই මව්පියෝ හිමි ඉන්න කට්ටිය මේ දුව ආදරවන්ට ඒව මේව දේපල ටික එහෙම බෙදලා දීලා අර ජීවත් වෙනකන් කියලා කොටසක් මෙහෙම ඉතුරු කරගන්නවා නේද? ඒ ටික මම බැංකුවේ දාන් ඒකෙන් තමයි ජීවත් වෙන්නේ කියලා. ඒක තමයි ස්වභාවය. එහෙම නෙමෙයි සියල්ල අත්හරින්න ඕන. මං කියන්නේ බාහිරේ කාර්යව ඒක එහෙම වුණත් ආධ්‍යාත්මය තුල ඒක එහෙම නොවිය යුතුයි කියලා කියන්නේ. පැහැදිලිද? ආධ්‍යාත්මය තුල කෙසේ නොවිය යුතුයි. කොටසක් පැවැත්මට තියාගන්න එපා. දැන් මට තේරෙන සමහර අයගේ සිත්වල දින අර ඔක්කොම අත්හැරලා කොටසක් පැවැත්මට තියෙන මොකද මම ඉන්න කන්නේ මට මමයි කියලා කෙනෙක් ජීවත් වෙන්නේ. ඒ මනසින් අහලා බලන්න ඕන ඒ මමත්වය මට සංසාරේ මොකද්ද කරන්නේ? මට මේ ජීවිත කාලේ මොකද්ද කරන්නේ? මට සුවයක් සැනසෙල්ලක් හදයිද කියලා. මේ කිසිවක් ප්‍රතික්ෂේප කරන්න ගන්නව නෙමෙයි. කිසිවක් අල්ලගන්න උගන්නනවත් නෙමෙයි. කිසිවක් කරන්න උගන්නනවත් නෙමෙයි. ඒ නිසා ධර්මයේ තුල වචන නැත. දෘෂ්ටි නැත, සංකල්ප නැත. කෙලින්ම ධර්මයෙන් පින්න තුනේ මේ මුල් ඵල, මේ දෙවෙනි ඵල, හතරවෙනි ඵල, මේ පස්වෙනි ඵල කියලා ගන්නෑ. එකම අවකාශයට, එකම විශ්වයට මුදා හරින්නේ ඒ මුදාහරණ විශ්වය තුල සියලු මාර්ග බලත්, සියලු බුද්ධත්වයන්, සියලු පසේ බුද්ධත්වයන් සියල්ල පවතිනවා. ආයිනිකම් මෙහෙම 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 කියලා කොටස් නැහැ. අනන්තයට පිවිසියාට පස්සේ එහා කෙළවරෙත් එකයි මෙහා කෙළවරෙත් එකයි කොතන හිටියත් එයා අසීමාන්තිකව වාසය කරනවා. සීමා මායිම් තුල නෙමෙයි වාසය කරන, අසීමාන්තික වාසය කරන. දැන් සමහර අය කියනවලු මේ ආනන්ද හැමදුර එතනින් සෝවාන් කරනලු, ඒක ඉතාම හොඳයිලු, ඊට පස්සේ නෙදෙන්න එන්න මම අරිහත් කරලා දෙන්නම්ලු. ඊට පස්සේ අර සෝවාන් ලේබලේ දාගත්ත පිටිද මෙන්න යනවා මොඩියු ටිකක් කරකපස්සේ. ඊට පස්සේ අනිත් අය අහනවා හැමදුරනේ අර නිකන් අවබෝධයටපත් උනා වගේ අර කතා කර කර හිටපු මොඩියු සෙට් එක අන්නතර ආවල් තැන ඉන්නවා කියලා. මම ඉතින් ওই ප්‍රශ්නේ ලොගුවට තියෙන නිසා, මේ හැමෝමත් කියන නිසා මම දන්නවා මේක අවබෝධයටපත් වුණාට පස්සේ එයා මේකේ දිග බලලා ඔක්කොම දැනගෙන ඉවරයි. ආයි පුජ්‍යල ක්‍රියාවකින් ගොඩ නැගෙන්නට, පුජ්‍යල භාවනාවකින් ගමන් කරන්නට මගක් නැති බව යථා අවබෝධය කරලා ඉවරයි. ඒ දර්ශනය මට තිබ්බට මම ඒක තවත් දුරට අහගන්න අපේ පින්වත් පාතිගම සුමුරත්න නායක හඳුනගෙන මම ගිහිල්ලා ආවා. මේ සෝවාන් වුණයි කියන කට්ටිය අහනවා මේ සුවාන් උනාට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. අපේ හැමදෙරංගෙත් අදහස මොකද්ද කියලා ඇහුවා. ඒගොල්ලන්ට මේ සකුදාගාමි වෙන්න ඕන මොකද්ද කරන්න කියලා අහනවා. අනාගාමි වෙන්න මොකද්ද කරන්න ඕන කියලා අහනවා. රහත් වෙන්න මොකද්ද කරන්න ඕන කියලා මගෙන් අහනවා කියලා මම කිව්වා. උන්වහන්සේ දුන්න උත්තරේ තමයි මට ඒ උත්තරේ තිබුණට මම අනිත් උන්වහන්සේලාගේ උත්තර ලබා ගන්න එපැයි. අපේ ගුරුවර ස්වාමීන් වහන්සේලා හැටියට අපි ගරු කරන ස්වාමීන් වහන්සේලා දැස දුන්න එකම උත්තරේ තමයි සෝවාන් වුණා නම් ඔබ අහන්නේ නැහැ කිව්වා. ඒකට හේතුව AC කාමරේ ඇතුළට ආව මිනිස්සු අහනවා AC එක මොන වගේද කියලා. ලෝකෝත්තරත්වයට පත් වෙච්ච මිනිස්සයා මේකේ තියෙන දිග බලලා මේ අනන්ත විශ්වයේ ගුණය එයා අත්දකින්න අවබෝධ කරද්දී, ප්‍රත්‍යක්ෂ කරගද්දී, මගනොමග හොඳින් තේරෙද්දී වැටෙහි ව්‍යාහනවද මේක දිගක් බලලා මම මොකද මොනවද කරන්න ඕනේ කියලා. සම්පූර්ණයෙන් චේතනා කර්මයේ පහ වුණාට පස්සේ, මමත්වයේ දුරු වුණාට පස්සේ එයා අහනවා ආයි මමත්වයේ තුලින් ක්‍රියා කරන්න ක්‍රියාවත් තුළ දෙයක් හොයනවාද? ආයි සිතාල්ලගෙන ප්‍රගුණ කරන දෙයක්, ආයි සංඥාවල්ලගෙන ප්‍රගුණ කරන දෙයක්, ආයි වේදනාවල්ලගෙන ප්‍රගුණ කරන දෙයක්, ආයි අරමුණු පදනම් කරගෙන කරන දෙයක් ආයත තියෙද? එහෙම දෙයක් නෑ. එතකොට මුකුත් නොකර ඉන්න තියෙන්නේ. මුකුත් නොකර ඉන්න තියෙන නෙමෙයි මේ මහා ඥාන දර්ශනය, මහා විශ්වීය දර්ශනය. මහා පඬිවරුන්ගේ දර්ශනය. ඒක උදක ප්‍රසාද මාණික්ක වගේ කියලා එක අවස්ථාවක බුදුහාමර කියලා දෙන සියලු ප්‍රශ්න නැති කරන්න පුළුවන්. සියලු මානසික ගැටලු නැඩ විසඳ ගන්න පුළුවන්. සියලු අර මඩ නැති කරන මණිකක් දෙන උදක ප්‍රසාද මාණික්ක ඒ වගේ කියලා කියනවා මේ ලෝකෝත්තර දර්ශනය. ඒක තව කෙනෙකුට ඉතුරු වෙන්නේ නැහැ මේ සබුදාගාමී කරන්නේ. ඒක තව කෙනෙකුට ඉතුරු වෙන්නේ නැහැ අනාගාමී කරන්නේ. ඒක තව කෙනෙකුට ඉතුරු වෙන්නේ අරිහත් කරා. එයා ඒ සියල්ල සමගම දිගපල්ල දැනගෙන ඉවරයි. පුජ්‍යලේක වශයෙන් කවරක් කරන්නද? දැන් පුජ්‍යලයා හිටියනම් වදින්න ඕන හරිය හොඳටම පුජ්‍යලයාට මම කියලා තියෙන්නේ. පුජ්‍යලයොත් එක්ක ගනුදෙනුවක් නැහැ. පුජ්‍යලයකට අනුකම්පාවක් ඇත්තෙත් නැහැ. ආර්ය ශ්‍රාවකයෙකුට තමයි ධර්මයේ තැන දෙන්නේ. පුජ්‍යලයකට තැන නැහැ. දැන් ඔබට තේරෙනවද ධර්මයේ හරය, ධර්මයේ ගුණය, ධර්මයේ ස්වභාවය, ධර්මයේ පැවැත්ම කොයි විදිහටද පවතින්නේ කියලා? යමක් මේක නෙමෙයි කිව්වහම එයා දැනගන්නවා එහෙනම් ඊළඟ එක කියලා. නේ අපි උත්තරේ පහ නෙමෙයි කියලා කිව්වහම එයා මොකද හිතන්නේ ඊළඟට? උත්තරේ වෙන ඉලක්කමක් කියලා එයා කල්පනා කරනවා. දැන් මම කියන්න ඕනේ නැහැ උත්තරේ වෙන ඉලක්කමක් කියලා. එයා පහ නෙමෙයි කිව්වහම එයා දන්න උත්තරේ. මෙතනත් කියන්න තියෙන්නේ එහෙම තමයි. උත්තරේ ඉන්ද්‍රියන් පහ නෙමෙයි. උත්තරේ ක්‍රියාව නෙමෙයි. උත්තරේ සංඥාව නෙමෙයි. උත්තරේ කර්මය නෙමෙයි. පිළිතුර ඔබ ස්වයං ඉදිරි. පැහැදිලිම උත්තරේ සංඥාව නෙමෙයි. සංඥාව කියන්නේ මොකක්ද කියලා ඉස්සර තේරුම් ගන්න ඕනේ. මොකද සංඥාව කියන්නේ? සංඥා කොහට දෙන්නේ? සංඥා. ඊට මෙහෙම වෙලාවට කියන සමහරලාට අඳහන් කියලා කියනවා. එහෙම සමහරලාට කතා කරනවනේ නේ. හරි. ඒ කොහොමද දැනේ? සමහරලාට තාත්ත මීයේද කියලා දානවා නේ. ඒක දැනෙන්නේ කොහොමද? නැත්නම් නිශ්ශබ්ද වෙන්නත් කියනවා. එහෙම කියනවා නේ. කොහොමද දැනෙන්නේ මේක? මනස කොහෙද තියෙන්නේ? ඒ සංඥාවට අවුම්කන් දුන්නාම ඒ සංඥාවට අනුගත වෙනවා. ආයි තව සංඥාවක් දුන්නාම ඒ සංඥාවට අනුගත වෙනවා. එතකොට අපි බාහිර ලෝකේ ක්‍රියාදාමයන් සියල්ලම සිද්ධ වෙන්නේ සංඥා මට. දැන් ටයිමින් දාලා තියෙන ඔක්කොම දාලා තියෙන සංඥා පෙළගස්සලා තියෙන ඒවා ආවහම මොලෙන් ඒ ක්‍රියාවලියන් ඒ ටයිමින් එකට ඒ වැඩි ටික යනවා. සංඥා පෙළගස්සලා තියෙන. දර්ශන වේදයේ තුල ලෝකෝත්තර දර්ශන වේදයේ තුල සංඥා කිසිත් නැත. ඒ සංඥා කිසිත් නැති තැනින් අවදි වුණාට පස්සේ මේ සංඥාවල් උපාදාන සංඥාවල් කර නොගෙන යා ක්‍රියාවක් පමණක් කරන උපාදානයක් නැතු. ඒ නිසා රාහතුන්ගේ ක්‍රියාසිට තියෙන කියලා කියන්නේ ඒකයි. මන් දන්නේ නැහැ තේරෙනවද නැත්ද කියන්නේ. මට ඔయిత වඩාවක තේරුම් කරගන්න ඕන ක්‍රමයක් බඳ නැහැ ලෝකේ. කට්ටිය කියන ඉපදුණු තැනම නැති වෙන ඉපදුණු තැනම නැති වෙනවා කියලා. මහා වේගයකින් මේක ක්‍රියාත්මක වෙනවා කියලා ඒක හරේ. නමුත් ඒක අකාලිකව සිද්ධ වෙනවායි කියලා තායි වචනයක් පාවිච්චි කරනවා. ඒ කරපු දේවල් සමහර අය කාලේ ඉඳගෙනත් කතා කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ වෙනව මඳුර ගන්න පුළුවන්. නමුත් සත්‍ය තුලදී ඇති වෙන තැනම නැති වෙනවා අකාලිකව සිද්ධ වෙනවායි කියලා කිව්වහම මේක මෝඩය ගන්න විදියත් ප්‍රඥාවන්ත ගන්න විදියත් ප්‍රකාශය තුලින් හොයා ගන්න පුළුවන්. මෝඩය ගන්න එක කාලයෙන් ඥානවන්තයෝක ගන්නවා කාලිකව. කටපාඩම් කරලා කියන්න බෑ කියන්නේ ඔක සද්ධර්මයේ ප්‍රත්‍යක්ෂ නැතුව කටපාඩම් කරලා කියන්න බෑ මුලා වෙනවා. හිර වෙනවා. අනිත් මිනිස්සුන්ට සංඥා නිරෝධයක් ගැන කතා කරන්න බෑ. සංඥාවල් ගැනම පමණයි කතා කරන්න පුළුවන් ඒගොල්ලන්ට. සංඥාවකින් තව සංඥාවකට ඇදලා දානවා. නිරෝධ සංඥා කියලත් සංඥාවක් තමයි දෙන්නේ. කොහොමද වෙන්නේ නිරෝධ සංඥා කියලා තව සංඥාවක් දුන්නොත්? ඒකවල සංඥා නිරෝධද? නිරෝධ සංඥාවයි කියන්නේ මේ සිතුවිලි දෙකක් අතර තියෙන ගැප් එක මේක වැඩි කරගන්න ඕනේ. දැන් ඕක නිරෝධ සංඥාවක්ද? අරිහත්ත්වය කියන්නේ මේ සිතුවිලි නැති අවස්ථාව ඕක පුරුදු කිරීම අරිහත්ත්වය කියලා. එහෙම දෙන මිනිස්සු ඉන්නවනේ. එමන් දන්න සමහර දේශනා තියෙන මේ හතරවෙනි ධ්‍යානෙටම ගෙනියනවා. එක දේශනාව තුළ. ඒ විහිළු වැඩ. මොකද කියන්නේ? ඔබ දැන් අදිෂ්ඨානය කරන්න පළවෙනි ධ්‍යානයේ සිටින්නේ. දවල් ටික වෙලාවක් ඉන්නවට වඩා නිසද්ද. පළවෙනි ධ්‍යානෙ. තව ටිකක් වෙලා ගිහිල්ලා කියන දැන් ඔබ දෙවෙනි ධ්‍යානෙට අදිෂ්ඨාන කරන්න. ඔන්න දැන් දෙවෙනි ධ්‍යානෙ. දැන් ඔන්න තුන්වෙනි ධ්‍යානයට සමවදීවා කියලා අදිෂ්ඨාන කරනවා. ඔන්න දැන් තුන්වෙනි ධ්‍යානෙ. ඔන්න දැන් සතරවෙනි ධ්‍යානයට ගියා. සතරවෙනි ධ්‍යානෙ. දැන් ඔන්න ආකාස සංඥායතනයට අදිෂ්ඨාන කරනවා. ඔන්න දැන් තමන්ගේ සිත ආකාස සංඥායතන. මේව මං හිතන්නේ ධ්‍යාන වලට කරන අපහසුය. ධ්‍යාන වෙනවම තියෙන යෝගිවරුන්ගේ ඒවා මහා කැප්පීම් වලින් කරලා මහා කැලෑවැල් වල දුක් ඉඳලා කරගන්නනේ අපහසය. එහෙමත් නැත්නම් කියනවා දැන් නිරෝධ සමාපත්තිය අදිෂ්ඨාන කරන්ද නිරෝධ සමාපත්තිය. එහෙම එන්න පුළුවන්ද? ඔබේ මොලේ හොයනවා නම් මේ නිවන සංඥාවකින් ලබා ගන්න කවදාකවත් පුළුවන් වේද? නිවන් දකින්න ඉන්ද්‍රියන් වලින්, ඉන්ද්‍රිය ශක්තියින් වලින්. මම මේ දෙය කියන්නේ මේ බොහොම හරවත්ව සෑම දෙනාගේම ළඟ තියෙන ප්‍රබල දුර්වලතාවයක් මෙතන. ඉන්ද්‍රියන් වලින් ඔබ නිවන් දකින්න හදනවා නම් ඒ ඉන්ද්‍රියන් වලින් නිවන් දකින්න බෑ. ඔබ ඉන්ද්‍රියන් අතහරින්න. කවුරුත් හිතන්නේ ඒකනේ මං හරි මොළකාරයා. මාත් හිතුවේ එහෙමයි. මට පුළුවන් ඕන දෙයක් දැනගන්න. මට ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්. පස්සේ අවසාන මොහොතේ තමයි පරාජය තේරුම් ගන්නෙ. මොන දේ තේරුම් ගන්න පුළුවන් මොනක් මට කියන කෙනාට මේ දේ තේරුම් ගන්න බෑ. මම කියන කෙනා මෙතෙන්දි අරදිනවා. මම කියන කෙනා මේ දහම හැමේ මොඩෙක්. මම කියන කෙනා ලෝකේ හැමේ නම් ලොකු දාර්ශනිකයේ බුද්ධිමතෙක් උගතෙක් වෙන්න පුළුවන්. දහම හැමේ පට්ටබල් මොඩෙක්. මමත්වය, පුජ්‍යලත්වය, පුජ්‍යල ඥානය. නිකම් මොඩෙක් නේ පට්ටබල් මොඩෙක් කියලා කියන ටිකක් ලොකු කරලා. ඒකට හේතුව කිසිසේත්ම ගැළපීමක් කිසිසේත්ම වැදගත්කමක් නැත. කිසිසේත්ම ආගයක් නැත. ලෝකෝත්තර ලෝකයේ ලෞකික ඥානය පාපිස්සක් හැටියටවත් භාවිතාවට නොගනී. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඔබට ලෝකෝත්තර බවට පත් වෙන්න ඕන නම් පාපිස්සක් හැටියටවත් මේ ලෞකික ඥානය, පුජ්‍යල ඥානය, පුජ්‍යල දැනුම අරයි යන්න බෑ. හාමුදුරුවෝ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේ. අන්න කරන්න තියෙන දෙනක් හොයාගෙන යනවා. ඊට පස්සේ ගිහිල්ලා එතන අපිට කරන්න දෙයක් දෙනවනේ. පොරොවලා ඉන්නකම ඉන්නේ ගිහිල්ලා. අර අපේ රටේ මිනිස්සු එහෙම තමයි. ඈ අඩුවට මොකවත් දෙන්නේ නැන්නේ මේ බලන්න මේ අඩුවට මොකක් හරි. අඩුවට ගෙනල්ලා මොකක් හරි එකක් කවන්නේ. ජහජරාවක් හරි බැහැච්චි බැටරි ගෑල්ලක් හරි කවන්නේ අඩුවට දෙන්නවා. දැන් ඔය පිටකොටුවේ තියෙන ඔය බැටරි ගෑලි හරි මේ හරි අඩුවේ රුපියල් 20යි. හැබැයි දවස් දෙකයි. බැහැලා යනවා. කඩේ තියෙන හොඳ බැටරිස් තියෙන ඒවා රුපියල් 3400ක් වෙනවා. 7-800ක් වෙන දැම්මා මුළු අවුරුදු එකමාරයි 2-3යි වැඩ. ඕගම තමයි අඩුවට තියෙනගේ තියෙන ප්‍රශ්නේ. ක්‍රියාවේ තියෙනගේ තියෙන ප්‍රශ්නේ. ක්‍රියාවක් හොයන්නේ ඉතින් අර ගවයාගේ ස්වභාවයෙන් එයා හොයන ඇදගෙන යන කරත්තය. මෙහි හොයන්න ඕන කරත්තයක් නෙමෙයි, මෙහි හොයන්න ඕන හේව නැල්ල. මනස වැරදි විදියට පිළිහිටෙව්වහම මහණෙනි මේක කරත්තයක් ඇදගෙන යනවා වගේ වැඩක්. ගුණාපස්සෙන් ඒ කරත්තරෝ දෙනවා වාගේ එයාට පීඩා දුක් පැමිණෙනවා. මහණෙනි ධර්මයේ මනස හරියට පිළිහිටුවාම හේව නැල්ල පස්සෙන් එනවා වාගේ. කාටවත් දැනලා තියෙනවද කවදා හරි හේවණල්ල පස්සෙන් එනවා කියලා? එන විදිය දන්නවද? දන්නේත් නැහැ. බලන්න බුදුහාමුදුරෙන් උපමාව. ලෝතුරා බුදු කෙනෙක් වැඳුම් ලබන්න ඔය වචනේ විතරක් ලෝකෙ දිතිරි කරලා තිබ්බනම් ඒත් ඇති. මුළු ත්‍රිපිටකේම නැතුව මේක විතරක් තිබ්බනම් ඒත් ඇති වන්දනා ලබන්න. ගරු කරන්න සහ ධර්ම අවබෝධය කරගන්න ඕකෙනුත් පුළුවන්. ඔබට ක්‍රියාවක් ඕන නම් ඔබ තමම හරක්දා තියෙන නිදහස් වී නැත කියන එකකින් අදහස් වෙන්නේ. මොකද කරත්තයන් හොයන්නේ මඩ කරත්තයක් දෙන්න ඇදගෙන යන්න. මේ තියෙන කරත්ත මදිවට හාමුදුරුවෝ විසින් හදපු නිෂ්පාදනය කරපු කරත්තයක් මට දෙන්න හොඳ එකක්. ඒ කියන්නේ අර ආවල් හාමුදුරුවෝ නම් දුන්න අපිට හොඳ කරත්තයක්. දැන් අපි කාමරේ වාගෙන ඈද ඈද ඉන්නවා. එම දාගෙන ඇද ඇද ඉන්නවා. කරත්ත ඇද්ද ඇති කරත්ත දිවින් කියලා. හේවනෙල්ලට විතර පිටුපස්සෙන් ගෙනර දීලා ගමන් කරන්න තියෙනවා. සකුණෝ විය පබ්බජ්ජා කියන කෙනෙක් අදහස් කරේ කුරුල්ලෙක් වාගේ එයාගේ ආධ්‍යාත්මික පැවිදිකම, ආධ්‍යාත්මික දර්ශනය. බුදුහාමුදුරු භික්ෂුව කියලා කිව්වේ නැහැ පිටින් සිවුරු වලට. හිස මුඩු කළ පමණින් පැවිද්දෙකු නොවේ, ඇඳුන් ඇඳි පමණින් පැවිද්දෙකු නොවේ කියන කතාන්දරේ බුදුහාමුදුරු කියන දර්ශනයට බුදුහාමුදුරු භික්ෂුව කියලා කියන්නේ. මේ ධර්මය මනාකොට අවබෝධ කරගත්ත ආධ්‍යාත්මයේ සුවි සුද්ධයෙන්ම පවිත්‍රත්වයට පත් කරගත්ත ඕනෑම කෙනෙක් පැවිද්දේ. එයා මොන ඇඳුම ඇඳලා හිටියත් පැවිද්දේ. කොටසක් හංගගෙන ඉඳලා කොටසක් පිරිසුදු ඒක දිහා බලාගෙන අර හංගපු කොටස ගැන කතා නොකර ඉන්න එපා. මුළු ගාමරේම ඔක්කොම පිරිසිදු කරනවා ඇඳපල්ල තාප තියන්නේ. ඇඳපල්ල දූවිලි ගොඩයි. මට පේනවා සමහර අයගේ එහෙමයි. තමන්ගේ මනස ටික පිරිසිදුකමකට කතා කරන වටපිටාවක් ගැන පල්ලක් අස්සක් තියෙනවා හංග ගත්ත බඩු ටිකක් ගහලා. ඒ ටික එළියට ඇදලා පවිත්‍ර කරන්න ඕන සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙන්න. ඒක නිසා අර හංග ගත්ත ටික එළියට දාන්න නැතුව ඔක්කොම ගැන මේව කරලා ලස්සනට මල් තියලා මේව කරලා බලන අර ලස්සන ආර පිරිසිදු වෙයි. ඒ නිසා කුණු ගොඩවල් හංගල පිරිසිදු වෙන්න එපා. වෛද්‍යවරයා ළඟ ලෙඩේ හංගන්න හොඳ නැහැ. සද්ධර්මයේ හමු වෙහි තමන්ගේ කෙලෙස් හංගන්න හොඳ නැහැ. තමන්ගේ දෘෂ්ටි හංගන්න හොඳ නැහැ. තමන්ගේ සංකල්ප හංගන්න හොඳ නැහැ. ගෙඩියක් මෙරිකන් නැතුව ඒ ගෙඩිය තුල තියෙන සැරව ඉවත් කරන්න බෑ. ඔබ තදින් අල්ලගෙන ඉන්න ඔබේ මමත්වය අපි අත තියන්නේ නැතුව ඒ මමත්වය ඉවත් කරන්නත් බෑ. ඒ රිදුම් දෙනවා. හැබැයි ඒ රිදුම් දීම තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි වෛද්‍යවරයා ගෙඩියක් මෙරිගලා ලේ එද්දී ඒව පළල අයින් කරද්දී ඒව කපද්දී පවා අපි දරාගෙන සිටින්නේ වෛද්‍ය ගෞරවයෙන්. හැබැයි වෙන කෙනෙක් ඇවිල්ලා කපුවා නම් එහෙම මොකද වෙන්නේ? නේද? උඹට දෙකක් දීලා යවනවා. වෛද්‍යවරයා කපන නිසා අල්ලගෙන ඉන්න. මොකද මගේ යහපත වෙනසයි කියලා. ඒ නිසා ගුරුවරයාට වෛර කරන්න හොඳ නැහැ. ගුරුවරයා ඔබ රිදවන්නේ ඔබව සුවපත් කරන්න. වෛද්‍යවරයා ගෙඩි කපන්නේ සරව මෙරිකන්නේ සුවපත් කරන්න බව දැනගෙන අපි දරාගෙන සිටිනවා. මේ ලෝකේ ඕන දෙයක් කොටස් කරලා උගන්වන්න කියලා කියන්නේ මම කොටස් කරලා උගන්වන්න නිවන විතරක් මට කොටස් කරන්න කියන්න එපා. පුජ්‍යලයට මේ ලෝකේ තියෙන ඕනම දෙයක් කියලා දෙන්න පුළුවන්. නිවන විතරක් මට කියලා දෙන්න කියලා කියන්න එපා. ලෝකය ඔබට අමහිරි වෙච්ච දවසක ඒ අමහිරි තැනින් ඔබ නිදහස් වෙන්න, ඒ නිදහස් වුණාට පසු ඔබට දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය මොකද්ද කියලා මට මෙතන ඉඳන් කියන්න බෑ. ඒක වචනෙන් කියන්න බෑ. කිව්වොත් ඒක සංඥාවෙන් තමයි කියන්න වෙන්නේ. සංඥාවෙන් කිව්වොත් එහෙම ඒක ඔබ සංඥාවක් තමයි ගන්න. ඒක නිවන නෙමෙයි. දැන් සමහර එක චෝදනාවක් තමයි ආනන්ද හාමුදුරගේ බණ තේරෙන්නේ. අපිට ඕන මොනවද? අපිට ඕන තේරෙන බණ. තේරෙන ඒවයි තුල බන නැහැ. ඒවයි තියෙන වචන. තේරෙන දේවල් තුල සද්ධර්මය නැහැ, ලෝකෝත්තරත්වය නැහැ, නිවන නැහැ. මේ සද්ධර්මයේ අහද්දි වචන අතර ජීවත් වෙන අයත් ඉන්නවා මෙතන. වචන අතර ජීවත් නොවන පිරිසකුත් ඉන්නවා. වචන තේරුම් ගන්න අයත් ඉන්නවා. වචන වලින් එහාට පවතින දේ තේරුම් ගන්න අයත් ඉන්නවා. වචන වලින් එහාට පැවැත්ම කියන එක සාදා ගත්තට පස්සේ එයා ඇස සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, කය සංවරයි, මනස සංවරයි, සබ්බත්ත සංවරෝ සාදු, සියල්ල සංවරයි. එයාට අතීතයක් නැහැ, එයාට අනාගතයක් නැහැ, එයාට වර්තමානයක් නැහැ, එයා කරන දෙයක් නැහැ, එයා නොකරන දෙයක් නැහැ, එයා පුරුදු කරන දෙයක් නැහැ, එයා නිකම්ම නිකං හිස්ව ඉන්න ස්වභාවයක් නැහැ. පුජ්‍යල සංඥාවට කරන්න කියන්න බලන්න කිසි දෙයක් ඉතුරු කළ නැහැ. සුවිසුද්ධං හෝසි. දැන් තියෙනවද මොඩයට කරන්න දෙයක්? මොනවද නිවැරදි ප්‍රගුණ කරන්න තියෙන්නේ? ප්‍රගුණ කරන්න දෙයක් තියෙනවා නම් ඒක සංස්කාරයක්. දිගප්පලලක් තියෙනවා නම් ඒක සංස්කාරයක්. දිගප්පලලක් තියෙනවා නම් ඒක සංඥාවක්. නිවනේ ප්‍රගුණ කිරීම නැත. බලල බලල තේරුම් ගන්න බෑ. හිතලා හිතලා හිතා ගන්නත් බෑ. කොහේ හරි මනස පිහිටවන්න උත්සාහ දරලා අටලෝ දහමෙන් නොසැලෙන තැනක පිහිටවන්න ලෝකය තුල ඇත්තෙත් නෑ. ඒ පීඩණය තමයි ලබලා හරි එක තේරුම් ගන්න ඕන. මමත්වයේ දුරු කිරීමත් හරියට අර පොඩි ළමයෙක්ගෙන් සෙල්ලම් බඩුවක් අල්ලගෙන යයිදී එයාගේ අතින් ඒක ගන්නවා වගේ වැඩක්. පොඩි ළමයා කැමති වේද වැඩේ? පීයක් හරි වෙන්න පුළුවන්. පොඩි ළමයා තදින් ඒක ආසාවෙන් අල්ලගත්තාම මොකද වෙන්නේ? අතාරින්ද ලෙසෙයි? අතාරින්නේ. ඒ නිසා දුක්ඛේ ඥානය හරියට ප්‍රකට වෙලා නැත්තම් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා එයා තව දුරටත් ඒක පොඩි ළමයා වගේ අල්ලන් ඉන්නවා. යාම කැපෙනවා ඒකෙන්. ඒත් ඒක අල්ලන් ඉන්නවා. මේකෙන් හැටියෝ මිත්‍යා දෘෂ්ටික ආගම් වුණත් වැළඳගත්තාම, යම යම් දෘෂ්ටි භාවනා හරි වැළඳගත්තාම සමහර වෙලාවට ඒකෙන්ම කැපෙනවා, ඒකෙන්ම වේදනාව විඳින එක මතක් වෙනවා. සරල බුද්ධිය හරි තියෙනවා නම් දුක්ඛේ ඥානෙ උපදින ස්වභාවය තියෙනවා නම් එයා එතන එතන වෙනස් වෙනවා. මේක ප්‍රතිඵලය මේකයි, මේකේ ස්වභාවය මේකයි කියලා. නමුත් වෙලා තියෙන්නේ ගොඩක් අය පොඩි ළමයි. මනසින් වැඩි හිටිය ලොකු උනාට කයින් මනසින් පොඩි ළමයි. බුදුළමයි අල්ලන් ඉන්නෝ මේ පංච උපාදානස්කන්ධය සංඥාව. තරින්න ආදිනකොට කෑ ගහනවා ඒක ගන්න එපා කියලා. ඇයි? ඒක අත්තාම මට මුකුත් නැති වෙනවා. මට මුකුත් නැති එකමයි හොඳ. මොකද්ද හොඳ? මට මුකුත් නැති එකමයි හොඳ. ඇයි? එතකොට මේ කරත්තේ නැත්තේ? ආතන් පසුපස එන්නේ සෙවණැල්ල පමණයි. ආර්ය ශ්‍රාවකයා පසුපස එන්නේ සෙවණැල්ල පමණයි. මට මුකුත් නැති එකමයි හොඳ. තිබුණත් නැතත් බාහිරින් ඒ ආධ්‍යාත්මික පූර්ණත්වයට පත් වෙලා තේරුම් අරගෙන ඉවරයි මට මුකුත් නැත. ඒ කියන්නේ මට මුකුත් නැති කියලා එයා මතක් කරන්නේ මමෙකුත් නැති තැන. මමෙක් ඉන්නවනම් සියල්ල තියෙනවා. මට මුකුත් නැත මමිකුත් නැත. දැන් අපි සිහිය පිහිටවන්න කියලා උත්සාහ කළොත් අපි සිහිය කියලා පිහිටවන්න උත්සාහ කරන්නේ අපේ යම්කිසි සංඥා උපාදානය. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ සංඥා උපාදානය එහෙම කරලා මම පිහිටව ගන්න. එහෙම නැත්තම් එයා අදහස් කරන කිසිම තැනක මේ සංඥාව පිහිටවන්න හොඳ නෑ කියලා. එතකොට මොකද්ද මෙයාගේ සංඥාව? කිසිම තැනක මේ සංඥාව පිහිටවන්න හොඳ නෑ. හැම සංඥාවක්ම අයින් කරනවා. ඒක හරහා එක සංඥාවක පිහිටනවට වැඩි ලොකු සංකීර්ණ ප්‍රශ්නයක් වෙනවා ඒක. ලෞකික ඥානෙ කුමක් කරන්නද? මේ ඊටාම සරල මද බුද්ධිය ඉන්ද්‍රිය ඥානය මද බුද්ධිය මන්ද බුද්ධිකනේ මද බුද්ධිය ලෝකෝත්තරත් එක්ක ත්‍යත් එක්ක කල්පනා කරනකොට මේක මද බුද්ධිය. ඒ කියන්නේ ඊටාම කුඩා ඥානය විශ්වයත් එක්ක ගලපනකොට දැන් අපිට මේ රට විතරක් ගැන දන්නකොට මේ රටත් අපිට ලොකු රටක්. ඒ රටෙන් එහාට යනකොට අපි ලොකු රටවල් තියෙනවා. නමුත් අපි විශ්වයත් එක්ක ගලපද්දි මේ ලෝක බෝලයත් මේ අභයටයක් වගේ පොඩි දෙයක්. හිරුත් එක්ක ගලපනකොට නේද මේ අභයටයක් වගේ බොළව. ඒ වගේ මේ ලෝකෝත්තර දර්ශනයත් එක්ක ගලපද්දි ඉන්ද්‍රිය ඥානය, පුජ්‍යල ඥානය, මද බුද්ධිය මේ මද බුද්ධිය කවරක් කරන්නද? දැන් හරියට ඒක මේ වගේ දෙයක් අර පෘථුවිය ගිහිල්ලා හිරුගේ හැපුණොත් එහෙම හිරුට මොනවා වේද? මම අහලා තියෙන විදිහට අර හිරුගේ විශාල කරවල විශාල අර කුහර හැදෙනවා. ඒ පිපිරීම ඇති වෙලා ඒ පිපිරීම ඇති වෙච්ච එක කුහරයකට දාන්න පුළුවන්ලු පෘථුවිය. එදවර මොනවද අහන්න තියෙන්නේ? හරියට අර මෝරෙක් එකකට හාල් මැස්සෙක් ගියා වගේ. ඒ වගේ මේ ලෞකික ඥානය මහා විශ්වීය දර්ශනයත් එක්ක හැප්පෙන්න දියා ලං වෙන්න දියා දුහුවිල්ලක් තරම්වත් සමාන වෙන්න බැරි දෙයක්. ඉතින් ඔබේ තියෙන මොලේ මොනව කරන්නද? විශ්වීය ඥානය විශ්වීය ධර්මයක් ලෙස අවබෝධ කරගෙන විශ්වීය ඥානයක් තුළ විශ්වීය ගුණයකින් පවතින්න ඕන. බාහිර ක්‍රියාකාරකම් එක්ක පැවැත්මේ විදිහට මිනිස්සෙක් හැටියට ක්‍රියා කරන්න සිද්ධ වෙනවා සම්මුතියක් හැටියට. නමුත් දර්ශනය මහා විශ්වය දර්ශනයක්. ඒ විශ්වය දර්ශනය සම්මුතිය තුළ ක්‍රියාත්මක කරන්න බෑ. ලෝකෝත්තර විග්‍රහයක් ලෞකික ඥානයෙන් කරන්න බෑ. ඒ නිසා බුදු කෙනෙක් අවුරුදු 45ක් බුදුවදන් වලින් ඉතාම ප්‍රබල වචන වලින් කතා කරලා කියන මහණෙනි මන් දේශනා කළ ටික මේ වගේ අතේ තියෙන පොළඹිට වගේ. ඇයි මේ සුළු කොටසයි කතා කරන්න පුළුවන් ධර්මයේ අපිට මේ වචන වලින් සුළු කොටසයි ධර්මයෙන් අපිට දෙන්න පුළුවන්. ඔබ හඳුනා ගන්න අර නොකී කොටස කොහොමද ඒක හඳුනා ගන්නේ? ඒක තමයි ප්‍රඥාවන්ත භාවය. කෑමක් දුන්නාම කෑම හදි යාට රසක් උගන්වන්න ඕනද? මේක මෙච්චර අඹුරු රසයි, මෙච්චර මේක පැණි රසයි, මේක මෙච්චර මෙහෙම මේ වගේ රස එනවා කියලා, චොක්ලට් රස මෙහෙම එනවා කියලා උගන්වන්න ඕනද? එයා හඳුනා ගන්නවා. ක්‍රියාවන් සියල්ල අවසන්. කර්මය අවසන්. කර්මය අවසන් කොට පවතින දහම. එහෙමනම් බලන්න ඔය ඉංග්‍රීසි වචනයෙන් හරි අර doing less කියන වචනය, කර්මය අවසන් කොට පවතින ධර්මය කියන වචනය මොන තරම් අර්ථපූර්ණයිද? මොන තරම් ගැඹුරක් තියනවද? මොන තරම් යථාර්ථයක් තියනවද? මේ මතක් වෙන සිතුවිල්ලත් එක්ක ප්‍රශ්නයක් දාගන්න එපා. මගේ ඊළඟ වැඩේ මට ඔළුවට මතක් වුණාම එයා සංඥාව දුන්නා, මේ ආ මේ මේ සංඥාව හොඳ නැහැ, මේක මතක් කරන්න ඒක අමතක වෙන්න ඕනේ. ඒක බුදුම වැඩක්. මට අවශ්‍ය කරන දේ මම මොලේට දාලා තිබ්බාම එයා හරියට ඒ ටයිම් එකට ඇවිල්ලා මට මතක් කරනවා. මම වැරද්දක් කරොත් ඒ වැරද්දත් මතක් කරනවා, හරි දෙයක් කරන්න හිටියොත් හරි දෙයක් මතක් කරනවා. මට ඌමන සංඥා ටික මට එන්න ඕනේ, නැතු ඒක වෙන කෙනෙකුට යන්නේ. ඒකත් එක්ක මම සුවදෝ වාසය කරන්න ඕන. ගෙදර ළමයි ටිකක් හදාගත්තොත් ළමයින්ගේ සද්ද ඇහෙනවා. එයා ඒක කරදරයක් කියලා හිතන්න ගියොත් ඒගොලු නරක් වෙනවා. ඒ සද්ද ටික ඇහෙන්න තමයි යාළුවා හදාගත්තේ. එහෙම නෙවෙයිද? අනේ ගෙදර ළමයිගේ කටහඬක්වත් ඇහෙන්නේ නැහැ, අරේ මේ කියලා තමයි හදාගන්න ළමයි. එහෙනම් ඒ සද්ද සතටින් බාර ගන්න ඕන. ඒ වගේ ඔබට අවශ්‍ය කරන ව්‍යාපාරික දෙයක් වෙන්න පුළුවන්, අවශ්‍ය කරන මතකයක් වෙන්න පුළුවන්, පුජ්‍යලය වෙන්න පුළුවන්. අපි හදාගෙන තියෙන ඒගොල්ලන්ගේ සද්දේ, ඒගොල්ලන්ගේ මතකේනවා. ඔවුන් අපි සතටින් බාර ගන්නවා. එතකොට මේගොල්ලෝ මේ ඔය ඉවත් වෙන්න හදන්නේ මේකයි. තමන්ගේ මොකක් හරි වැරද්දක් සිද්ධ වුණාට පස්සේ ඒක වැරදි විදියට තමන්ට සංඥාවක් දෙනවා. ආ අතන අර එක වැරද්දක් කළා කියලා. මේ වැරද්දක් වෙනකොට පීඩනයක්. මෙයා ඒ වැරද්ද නිවැරදි කරන්නේ නැතුව මෙයා මෙතන නාහි වහගන්න බලනවා. ඒ කියන්නේ මේ කිට්ටුවේ මොකක් හරි ගඩක් වෙන වැඩක් සිද්ධ වෙලා දෙනවා. ඒ දවසේ මෙයා ඒට අර ගඳ එනකොට එයා తాවකාලික විසඳුමක් හදාගන්න මොකද්ද? ආසිතවිලි යටපත් කරන, එහෙම නැත්නම් වෙනත් අරමුණකට යනවා කියලා කියන්නේ නාහි වහ ගන්නවා වගේ වැඩක්. දැන් ගඳක් වඩ පිට නැත්නම් එන්නේ. ඒ නිසා අර සරලම ක්‍රියාවලිය නාහි වහ ගන්න වැඩේ කරන්න එපා. ගඳ නැති කරගන්න. බලන්න ඔබට අනවශ්‍ය එක සිතුවිල්ලක්වත් එනවද කියලා? මන් දන්නේ මගේ ඊතරනම් මට අනවශ්‍ය කිසි දෙයක් එන්නේ නැහැ. ඔක්කොම එන්නේ අවශ්‍ය දේවල්. මං අවශ්‍ය නැහැ කියලා හිතපු කිසි දෙයක් මට එන්නේ නැහැ. දැන් පින්කමකට වඩින්න තියෙනවා, ඒක මං දාලා තියෙනවා. දැන් පින්කමේ සංඥා එනවා. වෙන දෙයක් නෑ මේක. දැන් ඒ ටයිම් එකට හම්දුර වඩින්න ඕන කියලා ඉස්සෙල්ලෙන් පොඩ්ඩක් අතර කරන්න ඕන කියලා එයා මට දැනුනේ. දැන් මේක හා සංඥාවක් වෙනවා, ඔක අයින් කරගන්න ඕන භාවනා කරන්න. නෑ මම ඒක බාරගෙන සතුටින් ඒකට වෙලාවට දැන් සූදානම් වෙනවා. මේ ළමයා මතක් වෙන අයියෝ වැඩන්නේ නෑ ඇත්ත වශයෙන්ම ළමයා මන්දියට ගියා එන්න විදියක් නැතුව එයාද වහිනෝ වාහනේ නැතුව ඇති කියලා ළමයා මතක් වුණාම අයින් කරන්නේ නෙමෙයි තියනවා ඇත්ත නේ නෑ ළමයට වෙන වාහනයක් යවන්න ඕනේ කියලා වාහනයක් යවනවා යන්න තෑන කොල්ලෙක් දෙනවා ඉතින් අර වගේ අර මෝඩ අරමුණු අයින් කරන මේ ගොම් භාවනා කරනවා තව ඉදිරියට දැන් අපි මෙහෙදි කවදාවත් ඒ අරමුණු වලින් තොරව වාසය කරන එහෙම එකක් නෑ ස්වභාවයෙන් අරමුණු අඩු බවක් ඇදී වෙනවා මානසික සංසිඳීමක් තුළ ඒක නිකන් අර අරමුණු අයින් කරලා දාලා අර නාහි වහගෙන කරන වගේ වැඩක් කරන දෙයක් නෙමෙයි ඒක වෙනම කතන්දරයක් ධර්මයේසු ඒ විඳින එක වෙනම කතන්දරයක් පුජ්‍යලයා ක්‍රියාකාරකම් වල පැටලලා කර්මකාරකයන් වල පැටලලා අරමුණු නැතුව ඉන්න වාසය කිරීමට තත් කිරීම ඒවට ආසත්ත්ව වීම මාර්ගඵල එන්නත් කරගන්න උත්සාහ කර ගැනීම ඒ මොඩ වැඩ කරන්න බා විශිෂ්ට දර්ශනයෙන් බලන විශිෂ්ට ඥානයෙන් ලෝකයේ දෙස බලන විශිෂ්ට පුජ්‍යලේ බවට පත් වෙනවා වචන 10ක් කතා කරද්දී ඕනම දර්ශනයක් ගැන දිගපල්ල තේරෙන පුජ්‍යලේ බවට පත් වෙන්න ඕන. අර්ථය හඳුනන අර්ථ ශූන්‍යත්වය හඳුනන මුල මැදාග ගලප ගන්න පුළුවන් බුද්ධියක් තියෙන්න ඕන. එක එකන කියන දේවල් බාර ගන්න යන්න එපා. සමහර වෙලාවට අපි දොස් පවරනවා අර කොටසට මේ කොටසට මේ පොතේ වැරදි අර පොතේ වැරදි මේ අර පොතේ මේ පොතේ වැරදි නෙමේ හරියට කිව්වත් තේරුම් ගන්න බැරි මහා ගැඹුරක් තියෙනවා. එතකොට අපිට අරයට මෙයාට දොස් කියන්න නෙමේ තියෙන්නේ අපිට මේක හරියට තේරුම් ගන්නයි තියෙන්නේ. නොදන්නා කම නිසින් හිතාමතා කරන ලද ක්‍රියාකාරකම් වලින් නොයෙකුත් දේවල් ටිකක් වෙලා තියෙනවා. ඒක ඇත්ත. දැන් ලෝකයේ සංවර්ධනයත් එක්ක වතුර ටික පව අපිරිසුදු වෙලා තියෙන එකේ ධර්මය අපිරිසුදු නොවේදී වේද? ඒවට විවිධ ලවණ වර්ග, කාබන් වර්ග එකතු වෙලා නිකුත් ප්‍රශ්න ඇතිවලා තියෙන. එහෙනම් ධර්මයත් එහෙම තමයි. ඒක කවලම් වෙනවා. අපි හොඳ ෆිල්ටර් එකක් වෙන්න ඕන අපේ මොළේනේ. නිකන් නෙමෙයි පොඩියට ෆිල්ටර් කරලා හරියන්නේ නැහැ. හොඳටම ෆිල්ටර් කරගන්න හැකියාව තියෙන්න ඕන. දැන් මේ අලුතෙන් හයි කරපු ෆිල්ටර් එකේ මේ 100ට 50ක් විතර වතුර අහක යනවලු ෆිල්ටර් වෙද්දී මම හිතන්නේ මේ ලෝකෙන් අපිට ගන්න තියෙන කොටත් එහෙම තමයි. ඒක 100ට 50ක් විතර හැලෙනවා සමහරලාට හරියට ෆිල්ටර් කරොත් එහෙම. ඇතුළට එන්නේ ඉතාම පිරිසිදු ටික නක්. අර තියෙන විස බීජ සහිත, සබන් සහිත, තෙල් සහිත ඒව තියෙන දේවල් ටිකක් එළියට යනවා. ඉතින් ඔබේ මොලේ හොඳම ෆිල්ටර් එක කරගන්න ලෝකේ තියෙන මේ ඉන්ද්‍රයන් වලින් ඒ කියන්නේ ෆිල්ටර් එකක් වගේ මොනවා හරි ක්‍රියාකාරකමකට ඇදලා දැම්ම නෙමෙයි මේ මහා ප්‍රඥාවෙන් ඔබ බලද්දී මේ මහා ධර්ම ගුණයෙන් බලද්දී මේ මහා ඥාණයෙන් බලද්දී ඔබේ ඔළුව ඒකාන්තයෙන්ම සම්‍යක් දර්ශනය තුළ පිහිටනවා. රාමුවක් ඇඳලා පෙන්නලා නැහැ සම්‍යක් දර්ශනය කියන්නේ මෙයයි කියලා. ඒ අනන්තයි. එවන අපි එතනින් අවසන් කරන හැම දිනකටම තෙරුවන් සරණයි.